මීළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විනාඩි 20ක කාලයක්.
මුලසනේ ගරු සභාපතිතුමනි, ඒෂා විතරණ මන්ත්‍රීතුමා විසින් අද යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ විගණන වාර්තාවක් පදනම් කරගෙන මේකේ ගරු මන්ත්‍රීවරුන්ගේ අදහස් ගණනාවකට මම අහගෙන හිටියා. ඒ වගේම ගරු ඇමතිතුමා අදහස් ප්‍රකාශ කරන එකත් මම අහගෙන හිටියා. මම 2012 ඉඳලා 2015 වෙනකන් මේ අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට කටයුතු කරා. ඒ නිසා අපි ලැබපු අත්දැකීම් කීපයකුත් ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමතියි. මගේ අත්දැකීම අනුවත් මේ ක්‍රීඩා සංගම් ගත්තහම මේ සියලු ක්‍රීඩා සංගම් අවංකයි කියලා මම කියන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රීඩා සංගමයට එන්න තියෙන උනන්දුව ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න දක්වනවා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරතුරේ ක්‍රීඩා සංගම් වලට එන ඇතම් පිරිස් ඉන්නවා, ක්‍රීඩාවට ආදරය කරන, අතින් වියදම් කරගෙන ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන යන්න විශාල මහන්සි වෙච්ච ක්‍රීඩා සංගම් වල පිරිස් ගණනාවක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ක්‍රීඩා සංගම් එක කටයුතු කිරීමේදී අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. අනුරුත් සානායක ගරු මන්ත්‍රීතුමනි, අපි මම ක්‍රීඩා මන්ත්‍රීවරයා හැටියට මේ රටේ ප්‍රබලම ක්‍රීඩා තුනක සභාපතිරුන්ට මම නාම යෝජනා දුන්නේ නැහැ. මේ පණද මම පාවිච්චි කරේ. මම පාපන්දු සංගමේ සභාපති ධුරයට තරඟ කරපුගෙන මම දුන්නේ නැහැ නාම යෝජනා. මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නාම යෝජනා ඉල්ලුව එක්කෙනෙක්, මම දුන්නේ නැහැ. මිත්‍රයෙක් කියලාත් මම දුන්නේ නැහැ. අවසානයේ මට මගේ ඉල්ලාස්සීමේ ලියුම දීලා තමයි මම ඒක නවත්තගත්තේ. ඒ විතරක් නෙමෙයි, මලල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා මම දුන්නේ නැහැ නාම යෝජනා. හැබැයි අපි ඒක නොදෙනකොට අපි පනත හරියට අධ්‍යයනය කරලා ඒ ජාත්‍යන්තර සංගම් එක සාකච්ඡා කරලා ප්‍රශ්නයක් වෙන නොනගින විදියට අපි ඒ කටයුතු කරා. යස්, අපේ දිලාන් පෙරේරා ඇමතිතුමා කියන ත්‍රි ෆෙනැන්ඩෝස් කියලා තහනම් කරපු. ඒ නිසා මේක ගරු අමාත්‍යතුමනි, ඔබතුමා ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ පාර්ලිමේන්තුවට පනතක් ගෙනෙලා මේ සංශෝධන ගේන්න හදනවා කියලා කිව්වා. මම පිළිගන්නවා ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් වෙන ක්‍රමවේදයේ වැරදි අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා ගරු ඇමතිතුමා. හැබැයි මේක පාර්ලිමේන්තුවට ගෙනෙලා ICC එකට ගෙනියන්න එපා. අපි කරන ලොකුම වැරද්ද තමයි අපි මෙහෙ දඬුවම් දීලා එතකොට අරහින් තහනම් කළා ඉවරයි. ඒ නිසා අද ඒ කටයුත්ත කරපු නිසා අද පාබන්දු තහනම් වෙලා, අද රග තහනම් වෙලා. ඒ නිසා කරු අමාත්‍යතුමනි, මේ පනතේ සියල්ල හරියට අධ්‍යයනය කරලා කරොතින් මේවට අවශ්‍ය වැඩපිළිවෙළ ඔබතුමාට කරගන්න පුළුවන්. දැන් ඔබතුමා ගත්තොතින් මම ඔබතුමාට මගේ කතාවෙන් පස්සේ ඔබතුමාට මම අවස්ථාව දෙනවා. මම ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මමත් දැක්ක මේ ක්‍රීඩා සංගම් වලට බදුගත් පිරිසක් ඉන්නවා. දැන් ක්‍රිකට් කිව්වොත් මේ කට්ටිය, ෆුට්බෝල් කිව්වොත් මේ කට්ටිය, රග කිව්වොත් මේ කට්ටිය. දැන් එහෙම කණ්ඩායමක් ඉන්නවා. හැබැයි එහෙම අරගත් පිරිසක් ඉන්නවා. හැබැයි සැබවින්ම අරගත්ත වගේම ක්‍රීඩාව වෙනුවෙන් බොහොම ආදරය කරපු පිරිසක්. මම මෙතන ඉන්නවා ඉඳ කියනෝ නෙවෙයි, මගේ මිත්‍ර ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ගත්තොත් දීර්ඝ කාලයක් ක්‍රීඩාවේ ඉන්න කෙනෙක්, ක්‍රීඩාවෙන් කියලා ප්ලේන්ටියක් ගහපු නැති කෙනෙක්. හැබැයි ක්‍රීඩාව වෙනුවෙන් සටන් කරලා ඒ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල වැස වෙහෙසක් කරන කෙනෙක්. ඒ කාලේ මම අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලෙත් එතුමායි කටයුත්ත කරා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ කටයුත්ත කිරීමේදී ගරු ඇමතිතුමා, මේකෙදි ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් එක්ක එකඟතාවයකින් මේ කටයුත්ත කරන්න, නැත්තම් මේකේ බරපතල ඵල. මොකද ඔය මොනවා කරත් පාර්ලිමේන්තුව අපිට කියන්න පුළුවන්, හෙට සම්මත කරන්න පුළුවන්. හෙට ICC එක ක්‍රිකට් තහනම් කරොතින් අපිට ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැ. අනුර කුමාර මන්ත්‍රීතුමාලගේ අරගලයට එහා කරගලයක් තමයි මේ රටේ බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා පරිස්සමින් මේකට අත ගහන්න, මේක කෙරෙන්න ඕනේ දෙයක්, මේක කළ යුතු දෙයක්. ඔව්, ඒ නිසා ක්‍රමයට කරන්න කියන එකයි මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට කියන්නේ. මගේ ගරු රුෂාන් ප්‍රනාන්දු අමාත්‍යතුමනි, මම ඔබතුමාට මේ සංශෝධන පනත් ගැන කියනකොට එහා ගිහිල්ලා අද ක්‍රීඩාවේ අත් වෙලා තියෙන ඉරණම ගැන අනුරුත් සානායක මහත්තයා මම කියන්න කැමති. අනුරුත් සානායක මහත්තයා, ඔබතුමා දන්නවද අපි අද T20 ඉන්නේ 8 වෙනියට. අපි අද 1 day ඉන්නේ 8 වෙනියට. අද අපි ටෙස්ට් එකේ ඉන්නේ 7 වෙනියට. මම බොහොම ආඩම්බර වෙනවා මම ක්‍රීඩා ඇමතිවරයා කාලේ. අපි T20 ඉන්දියා පළවෙනියට ලෝකේ. අපි 1D දෙවෙනියට. අපි ටෙස්ට් එකේ ඉන්දියේ ලංකාව තුන්වෙනියට මම මේ ICC එකේ 31/7/2023 database එකට මම මේ කියන්නේ. අපි අපි ටෙස්ට් එකේ තුන්වෙනියට අපි හිටියේ අද 7. අපි අද 7. අපි 1D 8. අපි T20 අපි අnderstand එකක් මංසුතුමා අපි 8. ඒ නිසා අද ක්‍රීඩාවේට වෙලා තියෙන දේ පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේක. අපි රටක් හැටියට ක්‍රීඩාවේ ජයග්‍රහණ රසක් ලැබපු රටක් අපි. අපි ඔලිම්පික් පදක් අඳිනපු රටක්. අපි වර්ල්ඩ් කප් එක ගහලා ක්‍රිකට් ලෝක කුසලානේ දියපු රටක්. අපි T20 වර්ල්ඩ් කප් එක දිනපු රටක්. අපි ආසියානු තරගාවලියේදී ගෝල්ඩ් මෙඩල්ස් දිනපු රටක්. රටක් හැටියට ක්‍රීඩාවේ ජයග්‍රහණ රසක් ලැබපු රටක් අපි කියන කමත කරන්න එපා. එහෙම තිබුච්ච රටට එහෙම තිබුණ ක්‍රීඩාව අද අත් වෙලා තියෙන ඉරණම පිළිබඳවයි මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව අපි කතා කළ යුත්තේ. ඒකට අපි මොකද්ද කරන්න ඕනේ කියන එක. මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට මේ විශ්ේ බාර ගන්නකොට මම අඳුරගත්තා මේකේ තිබුණ අඩුපාඩුකම් ගණනාවක්. ක්‍රීඩාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබෙ නැහැ. මම තමයි ක්‍රීඩාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් හැදුවේ 2012. ක්‍රීඩාව සඳහා තියෙන ජාතික ප්‍රතිපත්තිය සකස් වුණේ 2012. ඊළඟට ක්‍රීඩාවට තිබුණ විශාලම ප්‍රශ්නයක් තමයි අවුරුදු 30කින් ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කළා තිබෙන්නේ. මම ඒ අවුරුදු දෙක තුල සම්පූර්ණයෙන් වීටින් විට කරපු සියල්ල ඒකාබද්ධ කරලා අපි ක්‍රීඩා රෙගුලාසි සියල්ල සංශෝධනය කරලා අවශ්‍ය වැඩපිළිවෙල හැදුවා අපි. ඒ විතරක් නෙමෙයි ක්‍රීඩාවේ තිබුණු තවත් බරපතල ප්‍රශ්නයක් තමයි මේ තහනම් උත්තේජක භාවිතය. මේ ක්‍රීඩාවට එන ක්‍රීඩකව ගණනාවක් තහනම් උත්තේජක භාවිතා කරනවා. තහනම් උත්තේජක පනත හැදුවේ මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට හිටපු කාලේ සම්මත කරලා තහනම් උත්තේජක අපි ඒකකය ස්ථාපිත කරෙත් මම ක්‍රීඩා මාත්‍යවරයා හැටියට පු කාලේ. ඊළඟට අපි ක්‍රීඩාවේ දැකපු ලොකුම දේ තරඟ පාවා දීම. තරඟ පාවා දීමේ පනත ඩ්‍රාෆ්ට් කරේ 2014 මම. හැබැයි අපි පෙරදිච්චින්ද මට ඒක ඉවර කරගන්න බැරි වුණා. හරෙන් ප්‍රනාන්දු ඇමතුමා තමයි අවසන් කරේ තරඟ පාවා දීමේ පනත. ඒ නිසා මේවට අවශ්‍ය නීති රීති අපිට කරන්න පුළුවන්. අපි රණ්ඩු වෙනවට වැඩිය අපිට පුළුවන් ඔළුවෙන් මේවට ගහන්න. ඒ නිසා අවශ්‍ය නීති ටික ගේන්න පුළුවන්. ඒ නිසා අපි ජාත්‍යන්තර අපි ක්‍රීඩා ජාතික ප්‍රතිපත්තිය හැදුවා. අපි රෙගුලාසි වෙනස් කරා. අපි තරඟ පාදීමේ පනත හැදුවා. අපි මේ සියලු ඇන්ටි ඩෝපින් ඇක්ට් එක හැදුවා. තහනම් උත්තේජක පනත හැදුවා. අපි ගණනාවක් පහුගිය කාලේ කරා. ඒ විතරක් නෙමෙයි අපි ලංකාවේ ක්‍රීඩා යටිදල පහසුකම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. ගරු ඇමතුමා ලංකාවේ පළාත් 9ට ක්‍රීඩා සංකීර්ණ 9ක් ඩිලාන් පෙරේරා ඇමතුමාලගේ ඉල්ලීමට අපි ඌව පළාතේ ඉතාම හොඳ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ලංකාවේ පළාත් 9ට ක්‍රීඩාංගණ 9ක් දිස්ත්‍රික්ක 25ට ක්‍රීඩාංගණ 25ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 324ට ක්‍රීඩාංගණ 324ක් අපි යටිතල පහසුකම් සඳහා අපි ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. අපි වැරදි කරපු අයට එන්න දුන්නේ නැහැ. අපි ක්‍රීඩා සංගම් වලට ඕන විදිහට දඩන දුන්නේ නැහැ. ඔලිම්පික් කමිටුවට ඕන දේ අපි කරන්න දුන්නේ නැහැ. හැබැයි අපි පනත ඇතුලේ අපි අවශ්‍ය සියලු කටයුතු කරා. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ රටක් හැටියට අපි ක්‍රීඩාවේ ජයග්‍රහණ රසක් ලැබපු රටක් එමුතුමා. ඒ නිසා මේ ක්‍රීඩාව නැවත ගොඩගෙන මේ ජයග්‍රහණ කරා අපි නැවත යන්නේ කොහොමද? අපිට පුළුවන් මේ රට ගෙනියනවා මේ ප්‍රශ්න මේ කතා කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රීඩා සංගම් සඳහා හරි සුදුසු පුද්ගලයෝ පත් වෙන්නේ කොහොමද? ඒ සඳහා ඔබතුමා මේ ජාත්‍යන්තර කවුන්සිලත් එක්ක කතා කරගෙන ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා නම් ඉතාම හොඳයි. හැබැයි අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේක අර මම මුලින් කිව්ව ආකාරයට මේ කටයුත්තේදී මේ තවත් ක්‍රීඩා සංගමයක් තහනම් නොකරගෙන මම දන්නවා ඔබතුමා අවංක චේතනාවෙන් මේක කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔබතුමා මම දැක්ක පහුගිය කාලේ ගැසට් එකක් ගැහුවා. ඒ ගැසට් එක ගහපු ගමන් ප්‍රශ්නයක් පැන නැගුණා. මම දන්නේ මම වැරදීමට මේ නිවැරදි කිරීමට යටත්ව ඒ ගැසට් එක ගහන්න කලින් ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවට යවන්නේ නැතුව ඒ කෙටුම්පත් කරන්නේ නැතුව ඒ ප්‍රොසෙස් එකේ පොඩි අඩුවක් වෙලා නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කිව්වා. ඒ නිසා කරු ඇමතිතුමනි වෙන දේවල් වගේ නෙවෙයි. කෘෂිකර්ම අමාත්‍යංශය කරන විදිය නෙවෙයි, මහවැලිය කරන විදියට නෙවෙයි, මහාමාර්ගය කරන විදියට නෙවෙයි, ක්‍රීඩා අමාත්‍යංශය කරන්න වෙන්නේ හරි පරිස්සමින් අතපුච්චගන්නේ නැතුව. ඉතින් ඒ නිසා අපි ගත්තාම අපිට ක්‍රීඩා අමාත්‍යංශය අපිට අපි බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ අවුරුදු දෙකමාර තුල අපි කරපු දේවල්. ක්‍රීඩා අමාත්‍යංශයට කියලා ඉන්න ගොඩනැගිල්ලක් තිබෙන්නේ අද රීඩ් මාවතේ තියෙන අංග සම්පූර්ණ ගොඩනැගිල්ල හදලා ඒ වගේම අපිට හොකි ටර්ෆ් එකක් තිබෙන්නේ අපි ජාත්‍යන්තර මට්ටමේ ඒ අවශ්‍ය සියලු කටයුතු කරලා අපි ක්‍රීඩාවේ යටිදල පහසුකම් පවා දැවැන්ත සංවර්ධනයක් කරලා ඒ අවශ්‍ය අනපනත් ගෙනල්ලා නීති රීති ගෙනල්ලා අපි මේ වැඩපිළිවෙල කරා. අපි ආඩම්බර වෙනවා. ඒ කාලේ මම සදාම සතුට වෙනවා මමගේ අමාත්‍යවරයා හැටියට කාලේ අපි ලෝක කුසලානේ අවසාන තරගාවලියට ආවා. අපි T20 World Cup එක දින්න මම අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ. අපි ඒෂියන් කප් එක දින්න ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ. අපි සතුට වෙනවා. හැබැයි අපි කරු හැමතුමනි අපි ක්‍රීඩාවේ විනයක් තියාගෙන අපි හිටියා. මට මතකයි ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව අපි කිසිම ක්‍රීඩකයෙකුට අපි යන්න දුන්නේ නැහැ කිසිම තරගාවලියක් ක්‍රීඩා කරන්න. මට මතකයි ඉන්දියාවේ තියෙන IPL ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකෝ කියලා ගහුව IPL එක. මම සියලු ක්‍රීඩකයෝ ලංකාවට ගෙන්නුවා ආපහු. ක්‍රිකට් ගහන ගමන් මම ආපහු ලංකාවට ගෙන්නුවා. ඇයි ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පනත ඇතුලේ අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ පනත ඇතුලේ අපිට කරන්න දේවල් බොහෝ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මතකයි ඒ කාලේ මේ ක්‍රීඩා සංගම් වලට අපි අනුග්‍රහක බවතු වරන් දුන්නා. මට මතකයි එදා ක්‍රිකට් වලට අපි ස්පොන්සර්ෂිප් එකක් කරන් දුන්නා ටී බෝඩ් එකයි ඩයලොග් එකයි 1.1 බිලියන්. අපි අර එතකොට දුන්නා ස්පොන්සර්ෂිප් එක විතරක්. ඉතින් ඒ නිසා අද ක්‍රීඩා සඳහා අනුග්‍රහය කියෝ නැහැ. ඒ ක්‍රීඩාවේ දකින්නේ ඉතින් ඒ නිසා මේ සියල්ල පිළිබඳ කරු අමාත්‍යතුමනි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා ක්‍රීඩා සංගමයකට අපි ගිනාව යෝජනා ක්‍රීඩා සංගමයකට යම් කෙනෙක් නිලතල සඳහා ඉල්ලුම් කරනවා නම් ඔහු ඒ ක්‍රීඩාව පිළිබඳ අත්දැකීම් තියෙන්න ඕනේ. අඩු ගානේ ක්‍රිකට් බෝඩ් එකට ඉල්ලනවා නම් ඔහු දිස්ත්‍රික් මට්ටමේ හරි ක්‍රිකට් ගහලා තියෙන්න ඕනේ. ඔහු මළල ක්‍රීඩා හැබැයි තිබුණා සර් හැබැයි වෙලා තියෙන්නේ මේ ඔක්කොම අස්සෙන් නැති මිනිස්සු අනන්ත ගණනාවක් මේකට එනවා. මේ පිළිබඳ හොයලා බලන්නේ නැහැ. ඒ වගේම අපි කිව්වා ඉන්න පුළුවන් වාර ප්‍රමාණයක් අපි දාලා තිබුණා. ඒ වගේම අපි කිව්වා මේ අයට එන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ඒ නීති ටික හරියට ක්‍රියාත්මක කළා සමහර සංගම් හදාගෙන තියෙනවා. ඔබතුමා කියනවා වගේ දැන් ක්‍රිකට් පාලක මණ්ඩලය ගත්තාම ක්‍රිකට් පාලක මණ්ඩලය හදලා තියෙන්නේ එක්තරා කණ්ඩායම් කීපයකට එන්න විතරයි. ඒක වැරදි. අපි පිළිගන්නවා. ඒ නිසා ඕනෙම කෙනෙකුට දැන් මම දන්න සමහර ඉන්නවා පුද්ගලයෝ මේ ක්‍රීඩා මම අපේ ඩිලාන් පෙරේරා ඇමතුමා කිව්වා වගේම ඩයන් ගෝමස් අපි බොක්සින් ගත්තොත් පුදුම ආදරයක් ක්‍රීඩාවට තියෙන. තමන්ගේ අතින් ක්‍රීඩාවට වීදම් කරන්න. ඉතින් ඒ වගේ හැම බොහොම අවංකවම ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන ක්‍රීඩා පරිපාලකයෝ ගණනාවක් මේ රටේ ඉන්නවා. හැබැයි ඒ වගේම ක්‍රීඩාව තමගේ ජීවනෝපාය කරගත්ත පරිපාලකයෝ ගණනාවකුත් මේ ක්‍රීඩාවේ ඉන්නවා. ඒ වගේ අයට තමයි අපි මේ නිසි දඬුවම් දුන්නේ. ඉතින් ඒ නිසා මම අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ මට තිබුණු බලපෑම් මට තිබුණු තර්ජන ඒ සියල්ල තිබුණත් ඒ ඔක්කොම අභිබවා ගිහිල්ලා මම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඒ හැරි තීන්දු ටික ගත්තා. මම ඔබතුමාට කිව්වා වගේ පාපන්දු සම්මේලනේ මම ඒ පරිපාලනයට තරඟ කරපු ලංකාවේ පුද්ගලයා ලංකාවේ නාම යෝජනා අඬ දුන්නා නෙමෙයි පමණක් නෙමෙයි මම FIFA කිනුත් යාව තහනම් කරා. ඒ නිසා අපි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලියලා ඔහුගේ මේ පිළිබඳව අපි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේත් අපි ඔහුව තහනම් කරා. ඒ නිසා මේක ඇතුලේ කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. මොකද මට මතකයි අපි ජාතික ප්‍රතිපත්තිය හදනකොට මේ රෙගුලාසි වෙනස් කරනකොට මේ හැමදේම කරන්න පුළුවන් විදියට අපි මේක හැදුවා. ඉතින් ඒ නිසා මට මතකයි අපිට ඒ කාලේ ඩිලන් නැමතුමාට මතක ඇති අපේ නීතිච්ච පණ්ඩුක කීර්තිරන්ද මැතිතුමා එතුමා පූර්ණ කාලීනව මේ නීතිමය කටයුතු වලදී අපිත් එක්ක හිටියා. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක ක්‍රීඩා සංගම් එක්ක දිගටම හිටියා. අපි හැමදාම තනි තීන්දුව ගත්තේ නැහැ. අපි මේ රටේ ක්‍රීඩකයෝ ගෙනාව ඕනේ තීන්දුවක් ගනිද්දි අපි පරිපාලකයෝ ගෙනාවා. ඒ වගේම මේ හැම කෙනෙක්ම ගෙනෙල්ලා අපි අහලා තමයි අපි මේ තීන්දුව ගත්තේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ අත්දැකීම් තියෙන පිරිසකුත් එක්ක මේ සාකච්ඡා කරලා මේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔබතුමා කටයුතු කරනවා නම් ඉතා හොඳයි කියන එකයි මම විශ්වාස කරන්නේ. මම දන්නවා ඔබතුමා වැඩ කරන්න පුළුවන් ඇමතිවරයෙක්. ඔබතුමා වැඩ කරන්න උනන්දුවක් දක්වන ඇමතිවරයෙක්. ඉතින් ඒ නිසා කරු අමාත්‍යතුමනි අපි දන්නවා සමහර වෙලාවට අර ඔබතුමා කිව්වා වගේ විකනකාධිපතිවරයා කියයි මේක වැරදි කියලා විකනාධිපතිවරයා කියයි මෙයා වංචා කරලා දිනවා කියලා. හැබැයි ඒ තීන්දුව පදනම් කරගෙන ගහපු ගමන් අරහෙට මේගොල්ලෝ ලියන්නේ වෙන කතාවක් ගරු ඇමතුමා. ඒ නිසා හැම වෙලාවකම ඔබතුමා මේ සම්බන්ධයෙන් මට මතකයි ඒ දවස්වල අපේ ක්‍රීඩා අමාත්‍යංශය ඉතාම දක්ෂ නිලධාරීන් පිරිසක් හිටියා. මේ විෂය පිළිබඳ හොඳ දැනුමක් තියෙන අවබෝධයක් තියෙන හොඳ පිරිසක් හිටියා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අපි ඒ දවස්වල ඒ විතරක් නෙමෙයි ගරු ඇමතුමා අපි ක්‍රීඩා අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක අපි හොඳ ඒකාබද්ධ වැඩසටහනක් ඒ කාලේ කරා. අපි පාසලට ක්‍රීඩාව අනිවාර්ය කරා. අද ගරු ඇමතිතුමනි ඔබතුමා බලන්න පාසල් යන දරුවෝ 1 ඉඳලා 6 වෙනකම් කී දෙනයිද ක්‍රීඩා කරන්නේ? 6 ඉඳලා 10 වෙනකම් කීයද ක්‍රීඩා කරන්නේ? අද සාමාන්‍ය පෙළ ගියාම පාසල් දරුවෝ 0.05% ක්වත් ක්‍රීඩා කරන්නේ නැහැ. අද දරුවෝ ක්‍රීඩාවෙන් ඈත් වෙලා එනිසා ක්‍රීඩාවට එන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යම් සහතිකයක් දෙන්න ඕනේ. ඒ කාලේ අපි යෝජනා කරා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී 10%ක් වෙන් කරන්න කියලා ක්‍රීඩා ශේෂ්ත්‍රය. මම කැබිනට් මණ්ඩලයේ අනුමැතියකුත් ගත්තා ඒකට. 10%ක් රාජ්‍ය සේවයට ගන්න කියලා ක්‍රීඩා දක්ෂතා මත. ඒ වගේම ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් වෙනුවෙන් යම් අවස්ථාවක් දෙන්න කියලා. විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් අවස්ථාවක් දෙන්න කියලා අපි තීන්දුව ගත්තා. හැබැයි ඒ තීන්දුව සියල්ල අපෙන් පස්සේ නැවතුණා. ඉතින් ඒ නිසා මේ අපි ක්‍රීඩා විශ්වවිද්‍යාලය, ඒ වගේම කොළඹ ක්‍රීඩා පාසලක් අපේ රටේ ඉන්න ජාතික මට්ටමේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ටික ගෙනෙලා ක්‍රීඩා පාසලක් හදලා එයාට නවාතැන් දීලා එයා ජාත්‍යන්තර මට්ටමට ගෙනියන වැඩසටහන් අපි හැදුවා. හැබැයි මට අවුරුදු දෙකමාරයි කරන්න පුළුවන් වුණේ. ඒ අවුරුදු දෙකමාරෙන් අපිට යන්න සිද්ධ වුණා. අපේ කිරියල් ඇමතුමා කෝ පල්ලේකැලේ හැදුවයි කියලා. හැබැයි පල්ලේකැලේ ක්‍රීඩාංගණය, ඒ වගේම කොළඹ ක්‍රීඩාංගණය, හම්බන්තොට ක්‍රීඩාංගණය මේ සියල්ලම අපි බාරගනිද්දී අතරමඟ නැවතිලා තිබුණු ක්‍රීඩාංගණය. ඒ නිසා අපේ කාලේ අපි ලෝක කුසලාන තරගාවලියේ සදාමේ ක්‍රීඩාංගණ ඔක්කොම හැදුවා. අපි ක්‍රිකට් වලට ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුනක්, ඒ වගේම අනෙකුත් ක්‍රීඩා සඳහා අපි පළාත් ක්‍රීඩා සංකීර්ණ 9ක්, දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 24ක්. මම අදත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මම මේ ක්‍රීඩාවල යටිතල පහසුකම් පිළිබඳ ගිල්ල එතුමා හමු වුණා. මම ක්‍රීඩා ඇමතිවරයා හැටියට ඉඳපු කාලේ මම දැක්කා ක්‍රීඩාවේ දක්ෂයෝ ඉන්නවා. හැබැයි ඒ දක්ෂයන්ට ක්‍රීඩා කරන්න ගමේ යටිතල පහසුකම් නැහැ. ගමට පිට්ටනියක් නැහැ. ඒ වගේම සින්තටික් ට්‍රැක් එකක් නැහැ. මම ක්‍රීඩා ඇමති වෙන කාලේ වෙනකම්ම කුරුණෑගලට ස්විමින් පූල්යක් තිබ්බේ නැහැ. පුත්තලමට ස්විමින් පූල්යක් තිබ්බේ නැහැ. අම්පාරට ස්විමින් පූල් එකක් තිබ්බේ නැහැ. හැබැයි අපි ක්‍රීඩාවේ බොහොම ඉදිරියට ගිහිල්ලා තිබුණා. ඒ නිසා බදුල්ලට ස්විමින් පූල් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි මම මේ ක්‍රීඩකයොත් එක්ක සාකච්ඡා කරලා අපි යටිතල පහසුකම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. හදලා අපි ඒ සැලැස්ම හදලා මම ගෝට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් විලාවක් කිල්ල අපි ප්‍රසන්ටේෂන් එකක් කරා. සාපට ක්‍රීඩාව හදන්න නම් මෙන්න මේ කටයුතු ටික කරගන්න ඕනේ කියලා. මම බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ එතුමා මගේ ප්‍රපෝසල් එක දා දැකපු ගමන් එතුමා ඒ වෙලාවම බිලියන 5ක් ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන් කරා අවුරුදු 3කින් හදන්න කියලා. අද ඒක හදපු නිසා අද බදුල්ල වින්සන් ඩාස් ක්‍රීඩාංගණයේ අද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ හැදෙනවා. අපේ මුලස්සනේ සභාපති දුවනේ මම ඒක ආරම්භ කරේ පොලිම්ම නාවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගණේ. මගේ ආසනේ ක්‍රීඩාංගණේ හදලා මම ට්‍රයල් එකක් බැලුවා. අපේ ආසනේ ජයතිලක ක්‍රීඩාංගණේ ඉස්සර ක්‍රීඩා කරේ ක්‍රීඩකයෝ 212යි. අද 2800ක් ක්‍රීඩකයෝ අපේ ජයතිලක ක්‍රීඩාංගණේ ක්‍රීඩා කරනවා. මේ ක්‍රීඩාංගණේ හදපු නිසා අද නාවලපිටියේ ක්‍රීඩා සංස්කෘතියක් හැදිලා තියෙනවා. අද නාවලපිටියේ ක්‍රීඩා ආර්ථිකයක් හැදිලා තියෙනවා. ක්‍රීඩා සංස්කෘතියක් හැදීම පමණක් නෙවෙයි, මේ ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර තරඟ එනකොට අපේ නාවලපිටියේ හෝටල් වල කාමරයක් නැහැ, කඩේක වඩයක් ගන්න නැහැ. ඒ නිසා අපට ක්‍රීඩා ආර්ථිකයක් හැදිලා තියෙනවා. බොහෝ අය හිතන් ඉන්නේ පිට්ටනි හැදුවම කොන්තරක් දෙනවයි කියලා. ඒක නෙවෙයි, ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිටිපස්සේ තවත් දේවල් ගොඩක් තියෙනවා. අද අපේ පැත්තේ ඉන්නවා නාවලපිටිය ප්‍රදේශයේ අපි උදේ ඇවිදලා බලනකොට අපේ මුස්ලිම් මිත්‍රෝ විශාල පිරිසක් 100ක් 200ක් ඇවිදිනවා ජයතිලක ක්‍රීඩාංගණේ. මට නාවලපිටි ඉස්පිරිතාලේ සර්ජන් මහත්තයා කිව්වා ඔබතුමා ක්‍රීඩාංගණ හදලා අපි ළඟට ලෙඩ්ඩු වෙන්නේ නැහැ කිව්වා. මිනිස්සු ඇවිදිනවා. මිනිස්සුන්ට සුගර් නැහැ, මිනිස්සුන්ට කොලෙස්ටරෝල් නැහැ. ඒ නිසා නිරෝගී පිරිසක් බිහි වෙනවා. ඒ නිසා අපි ඒ වගේ ගොඩක් ගැන හිතලා අපි වැඩසටහන් ගණනාවක් කරා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්නේ නැවතත් අපි රටක් හැටියට දේශපාලන කැමැත්තුමා ඉන්නවා. එතුමාගේ කාලේ, එතුමා අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ අපි ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරා. ඒ වගේම ඩන්කන් වයිට් 1948 අපි පදක්කම ජයග්‍රහණය කරා. ඒ වගේම අර්ජුන රණතුංග අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නේ එතුමා නායකත්වය දරන කාලේ අපි ලෝක කුසලානේ අපි ජයග්‍රහණය කරා. ඒ වගේම T20 World Cup එක අපි ජයග්‍රහණය කරා ඒෂියා. ඒ නිසා අපි ජයග්‍රහණ රැසක් ලැබපු රටක් අපි ක්‍රීඩාවේ. ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ පාලකයෝ වගේම තමයි ඔය ක්‍රීඩකයොත් ඉන්නවා හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ තමයි ක්‍රීඩාව දන්නේ. ඒගොල්ලෝ තමයි ක්‍රීඩාව දන්නේ. දැන් ක්‍රිකට් ගහලා සමහරු ඊළඟට ක්‍රිකට් පරිපාලනයටත් එනවා. ක්‍රිකට් පරිපාලනයට ඇවිල්ලා විශාල පඩි ගන්න. ඒ නිසා මේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාමේ සියලු ක්‍රීඩා පිළිබඳව මම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණේ 2011 ලෝක කුසලාන ක්‍රීඩාවලිය ගැන කතා කරන්න කියලා දිස්ත්‍රික්කයේ දෙවනියා වුණා. මොකද අපි ඇත්ත කියන්න ගිහිල්ලා අපි බැනුනුත් ඇහුවා. ඒ නිසා මම අදත් ඉන්නේ 2012 ලෝක කුසලානේ අපි පෙරදුනා නෙවෙයි අපි පාවා දුන්නා කියන තැන. මම අදත් ඉන්නේ. ඒකට අවශ්‍ය සාක්ෂි තියෙනවා. ඒ නිසා හැබැයි ඒ පිළිබඳ අපි කටයුතු කරේ නැහැ. ඒ නිසා තරඟ පාවා දීම් දැනටත් සිදු වෙනවා. අපි දැක පහුගිය කාලේ ගාල්ලේ කරලා තිබ්බ දේවල් ඔබතුමා දන්නවා. බෙටින්ග්ස් තියෙනවා. මේ බෝලේ හැමින් යවනවා, මේ බෝලේ හයියෙන් යවනවා, අවශ්‍ය විදියට පිච් එක හදනවා. ඒ නිසා මේ ක්‍රීඩාවේ වංචා දූෂණ රසක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න නම් මේ සියලු දේ සඳහා ක්‍රිකට් පමණක් නෙවෙයි ගරු ඇමතුමා මේ සියලු දේ සඳහා අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රීඩා සංගමුත් එකට එක්කව කරලා ඒ වගේම මේ ශ්‍රීදා පරිපාලකත් එක්කට එක්කව කරලා එක වැඩපිළිවෙලක් හදලා මේක සමහර විට එකක් ගන්නකොට හිතයි මේ නිකන් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිට ගහන්න ඔබතුමා හදනවා කියලා නෑ. එහෙම නෙවෙයි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔබතුමා ජාතික මට්ටමේ වැඩසටහනක් හදලා ඕගරමන්ත.
ඔව් ඔයිෂා මිතුමා
මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතුමා ඉතින් මං හිතන්නේ අවංක ප්‍රකාශයක් කරා මටත් ඇත්තටම කියන්න අමතකුණා. මං එතුමාට ස්තුතිවන්ත වෙමින් කියනවා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ලංකාවේ ක්‍රිකට් ගැන යම් අවබෝධයක් තියෙන හැම කෙනෙක්ම දන්නවා එදා වර්ල්ඩ් කප් එක අපි බලෙන් දුන්නා ඒ 2011 නේ 11. එතුමාගේ ගෞරවනීය ප්‍රකාශයක් කරේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට. මම එමුතුමාට කියනවා මේක තමයි අපි ක්‍රිකට් විනාශ කරගන්න ආරම්භ කරපු තැන. මේ පිරිස මම නම කියන්න උත්සාහ කරන්නේ නෑ. හොඳ වැදගත් ක්‍රීඩකයෙක් හිටියදා තේරින් කමිටුවේ ඒ ආරම්භ කරපු විනාශය අද මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. LPL එකටත් ඇවිල්ලා තියෙන නිසා මෙන්න මේක නතර කරන්න නම් ඔබතුමා අවශ්‍ය පියවර ගන්න. මේක හොඳ ප්‍රවේශයක් කරගන්න. මොකද මේ රටේ මිනිසුන්ට ඕක කොහෙවත් කියුනේ නෑ අපි වර්ල්ඩ් කප් එක ගේන්න තිබිච්ච එක විකුණන කියලා.
මට ඒක වුණා මං කතා කරන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා වෙන මොකුත් ඕනේ නැහැ. 2011 වේලින් මේ තේරින් කමිටුවේ ඉඳපු ඉහෙළම කෙනාගේ ඒ අවුරුද්ද 2013 වත්තම් බැරක ප්‍රකාශය අරන් බැලුවනම් අහුවෙන මොකුත් ඕනේ නැහැ. එයාගේ එයාට ආපු සල්ලි ටික විතරක් බැලුවනම් ඒ තේරින් කමිටුවේ උදේ කෑම්මේසේ තමයි ටීම් එක සිලෙක්ට් කරේ. ක්‍රිකට් පාලක මණ්ඩලය දන්නෙත් නැහැ, අමති දන්නෙත් නැහැ. හෙට වර්ල්ඩ් කප් එක කියලා අද උදේ තේමේසේ තමයි ටීම් එක වෙනස් කරන්නේ. අවශ්‍ය විදිහට අපි දන්නේ අපි ඉන්දියාවට යනකොට ඉන්දියාවේ පත්තරේ ටීම් එක තියෙනවා. අපි තෝරපු ටීම් එක නෙමෙයි වර්ල්ඩ් කප් එකට ගැව්වේ. ඒ නිසා අපි ඒකට කතා කරලා වැඩක් නැහැ. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා ගරු ඇමතිතුමනි ඔබතුමා කිව්වා මේ ඇමතිගම මේ ගණ්ඩ කට්ටියක් කෙලහලාගෙන ඉන්නවයි කියලා. මං හිතන්නේ එහෙම කවුරුත් මේ ආණ්ඩු පක්ෂේ විපක්ෂේ කවුරුර කෙලහලන් ඉන්නවද දන්නේ නැහැ. එහෙම කවුරුත් ආණ්ඩු පක්ෂේ මණ්ඩලය sorry මයි ලාස් කරගන්නවා. අපි ඔබතුමාට සම්පූර්ණ සහයෝගය දෙනවා ගරු ඇමතිතුමා. මේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔබතුමා ඕනේ තීන්දුවක් ගන්න. හැබැයි මම ඔබතුමාගෙන් කරන එකම ඉල්ලීම තමයි මේ කටයුතු කිරීමේදී ජාත්‍යන්තර සංගම් එක්ක නීතිපති දෙපාර්තමේන්තුව එක්ක නීතිපතිතුමත් එක්ක මේ විශේෂ සම්බන්ධයෙන් විද්වතුන් නුගතුනුත් එක්ක සාකච්ඡා කරලා මේ තීරණ කාරණා ගන්න එක ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි මිලකට ගරු. ඔව් අපේ ඇමතුමා.
එතුමා ගේ කාලයක් ක්‍රීඩා ඇමතිවරයා විදියට කටයුතු කරපු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කරුණු ඉදිරිපත් කිරීමේදී කිව්වා මේ ජාත්‍යන්තර සංගම් එක්ක සාකච්ඡා කළා මේවා කරන්න කියන එක. මම හිතනවා එක පැත්තකින් ඔබතුමාලා මම ක්‍රීඩා ඇමතිකම ගත්ත ගමන්ම ඇමතිවරු ඔක්කොම හම්බුණා. මම ආරාධනා කරපුවාම මේ සාකච්ඡාවට ආවා පක්ෂ විපක්ෂ දෙපැත්තෙම. ගොඩක් මට උපදෙසුත් ලබා දුන්නා මේවා හැදෙන්න ඕන විදි කියලා. ඒ වගේම අර ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරපු පුරවැසියෙක් විදියට මම මේ සංගම් දෙකේම ගරු ඇමතිතුමා රග්බි සංගමේ ආසියානු සංගමේ අනුමැතිය එක්කයි නෝමලයිසේෂන් කමිටි එක පත් කරලා තියෙනවා. අනුමැතිය එක්ක. හැබැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ නිලවරණයෙන් ඉන්න පුළුවන් කාල දෙකයි අවුරුදු 4 දෙකක්. හැබැයි අපේ ලංකාවේ අවුරුදු 20ක් ඉන්නවා. මේකට සීමා දැම්මා. ඒ සීමාව නිසා තමයි ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා මේ රටේ නීතියවත් පිළිගන්නේ නැතුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර රග්බි සංගමයට කිව්වේ දේශපාලන බලපෑමක් කියලා. ආසියානු සංගමයේ අනුමැතිය එක්ක අපි කරේ මොකද ආසියානු සංගමයෙන් තමයි අපි තහනම් කළා කිව්වේ. ඒ තහනම අපි ඉවත් කරගත්තා. මම ආවට පස්සේ දාපු තහනමක් නෙමෙයි. නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ කාලේ දාපු තහනම. ඒ තහනම තමයි මම ඇවිල්ලා ඉවත් කරගත්තේ. ඒ වගේම තමයි ඔබතුමා පාපන්දුව ගැන කිව්වා. පාපන්දුවේ එක දූෂිත කණ්ඩායමක් ඔබතුමා අයින් කරා කිව්වා. ආපු කණ්ඩායමේ ඊට වැඩිය දූෂණය කළා. දීලා තියෙනවා ක්‍රීඩා විමර්ශන ඒකකය ඔය ජස්ව මහත්මාව තහනම් කරන්න කියලා. ඒ අනුවයි මම තහනම් කරේ. ඒකත් ෆීෆා දනුවත් කළා, එෆ්සී දනුවත් කළා කළේ. මොකක්ද උනේ? බිත්තියට හේතු කරා ඇමතිවරයා විදිහට අපිව රට තහනම් කළා. අන්තිමේට මොකද්ද උනේ? අපි දාපු නීති පස්සට අරගෙන ඉඩ තියන්න උනා ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ කුසලා සරෝජනී වාර්තාව පාපන්දු සම්බන්ධයෙන් මේ වෙනකොට නීතිපතිතුමාට දීලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේට පැමිණිලි දාලා තියෙනවා. මම හිතනවා මේකේ නීතිය ක්‍රියාත්මක කියලා. ඒ කියලා ඔතුමා කිව්වා වගේ එක හොර කණ්ඩායමක් යනකොට තවත් හොරු ටිකක් එනවා. දැන් පාපන්දු ඉන්නවා ඩිලාන් පෙරම ඇතුමා. එතුමලා මේ සල්ලි වලට වැඩ කරපු මිනිස්සු නෙමෙයි. ඒක අපි දන්නවා. හැබැයි මේවා රැකගත්තේ නැත්තම් පාපන්දු අවුරුදු 40කට කලින් අපි හිටිය ආසියාවේ දෙකට, ලෝකේ 70ට. අපි අද ගිහිල්ලා තියෙනවා 210ට ඔන්න කෙරුවාව. රග අපි හිටිය ලෝකේ 36ට. දිගින් දිගට පල්ලෙහාට ඇවිල්ලා දැන් ඉන්නේ 47ට ඔන්න කෙරුවාව. ඔබතුමාම කිව්වා ක්‍රිකට් ඉන්න තැන. හවුද වග කියන්න ඕන? ඒ වගේම තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රීඩා වැටලා නැහැ. ක්‍රීඩාවට අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය තව ඕන. හැබැයි 20, 22, 20, 23 මේ වෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම කුසලාන පදක් අංගෙනල්ලා තියෙනවා 157ක් මේ වෙනකොට. මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ ගෙනල්ලා නැති කුසලාන පදක්කම් ක්‍රමයක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේ ගෞරවය මම සම්පූර්ණයෙන්ම දෙනවා පුහුණු කරුවන්ටත්, ඒ වගේම මේ පාසල්වල ඒ සඳහා සහයෝගය දුන්න සියලු දෙනාට. මේ මෙතනදී සමහර සංගම් තියෙනවා දායකත්වය දෙන.
ඔබතුමා පැහැදිලි
කරා. ඊයට අපේ ගෞරවය තියෙනවා. සමහර මල්ල ක්‍රීඩා සංගමේ වැරදි මාර්ගයේ යද්දී අපි හැදුවා. අද යම් මට්ටමක හොඳ මාර්ගය යනවා. ඒ වගේම අගය කරන්න ඕන බැඩ්මින්ටන් සංගමේ සේවයක් කරනවා. ඒ අයට අපි ඉන්නේ ඉඩකඩ දුන්නා. හැබැයි මේ දූෂණය දිගින් දිගට යන එක අපි අනුමත කරනවා නම් මේ රටේ ක්‍රීඩාව තවත් වලපල්ලට යනවා මිසක් මේක ගොඩගන්න වෙන්නේ නැහැ. මෙන්න මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සංගම් දැනුවත් කරමින් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා සභාපතිතුමා.
ස්තුතියි මිල. ඔව් ඔව් මයිනරන්තුමා.
අපරයකතුමා නම කියපු නිසා මේ මම ආගමට එක්කට යන්නේ. ඇමතුමා කියපුවාට එකඟ වෙන ගමන් එකඟ නොවෙනවක් තියෙනවා මගේ. ගරු සභාපතිතුමනි, මේ මාපතුමාට කිව්වා මම අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකෝ වැඩිම සල්ලි විකුණපු කරලා තනතුරු වලට ආපු අය මම තහනම් කරා. හැබැයි මම ඒ ජාත්‍යන්තර කවුන්සිල් වලට දැනුවත් කරලා අපි තහනම් කරා. අපි රට බෑන්ඩුනෙත් නෑ. අපි ඒ කටයුත්ත කරා. හැබැයි ඉතින් මෙතුමා කියනවා මෙතුමා ඒක බෑන් කරලා ඒ දැනුවත් කරලා කරා. හැබැයි බෑන් කරයි කියලා. ඒ කියන්නේ ඇමතුමා මොකක් හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මට පුළුවන් වුණා නම් ක්‍රිකට්, මලල ක්‍රීඩා, ෆුට්බෝල් මල එක ලංකාවේ දෙන හොඳම ක්‍රීඩා තුනේ ප්‍රබලයෝම තුන්දෙනෙක් තහනම් කරන්න ජාත්‍යන්තර තහනමකින් තොරව ඔබතුමා ඒ තුනම තහනම් කරම තහනම් වෙනවා නම් මේකෙන් මොකක් හරි ඇමතුමා ප්‍රශ්නයක් ඇති. ඒ නිසා ඒක එක්ක සමහරට ඔබතුමාගේ කවුරු හරි උපදෙස් දෙන කෙනෙක්ගේ අඩුවක්ද වෙන්න පුළුවන්. ඔබතුමා කරන්නේ හොඳ චේතනාවෙන්. හැබැයි මට එක නීතියකුත් ජාත්‍යන්තර කවුන්සිල ඔබතුමාට තව නීතියකුත් ගේන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ බලන්න මේකෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඒ නිසා මම හොරු ආරක්ෂා කරන්න කොහෙත්ම හිටියේ නැහැ. ඔබතුමාට වැඩි හොරුන්ට මම ගහපු කෙනෙක්. හොරකම් ගැන කතා කරනවා නම් ගොඩක් කියන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට මමත් ඉන්නේ ඇමතුමා විරුද්ධයි, ඒකට විරුද්ධයි කියන තැන. හැබැයි ඔය ජාත්‍යන්තර කවුන්සිලත් එක්ක කටයුතු කිරීමේදී මොකක් හරි මං හිතනවා අඩුපාඩුවක් ඇති
කියලා. ඔව් ඇමතුමා,
ඒ සම්බන්ධව මම මෙතනදී කියන්න බැරි කාරණාවක් තියෙනවා. ඒක නිසා මම ඒක කියන්නේ නැහැ. මොකද සමහර ඒවා ජාත්‍යන් අතර ගැටලු බවට පත් වෙන මට එන තර්ජන. දැන් මං කිසිම තීන්දුවක් ක්‍රිකට් ගැන අරගෙන නැහැ. නමුත් මට වක්‍ර වෙන තර්ජන. මෙහෙම කළොත් මෙහෙම. ඉතින් ඒක නිසා මෙහෙම කරොත් රට තහනම් කරනවා. ඔව්. මෙහෙම කරොත් හෙට මේ වර්ල්ඩ් කප් යන්න. ඉතින් මේ තත්වෙට හොරු බලවත් වෙලා මෙල ඇත්ත කතාව. ඉතින් මම සමහර ඒවා මම වහගෙන ඉන්නවා. ඇමතුමා මේ කියන ඒවා මට එලියට් දාන්න වෙනවා. පාපන්දුවේ தത്വෙත් ওই වගේම කාරණයක් තමයි. නමුත් පාපන්දුව දැන් ලෙහා ගන්න තව ටික දවසයි. ඒ මම අඩිය පස්සට ගත්තේ හින්දා. හැබැයි අඩිය පස්සට ගත්තා විතරක් නෙමෙයි, අධිකරණයේදී ආය එකඟ කරගත්තා. මීට පස්සේ දෙන්න බෑ. තමන්ගේ වක්කම් බරකම් නැතුව ඡන්දි ඉල්ලන්න බෑ. ජාතික ක්‍රීඩා කරලා නැත්තම් ඉල්ලන්න බෑ. අවුරුදු 4කට වඩා ඉන්න බෑ. වෙනත් සංගමයක ඉන්නවා නම් පාපන්දුවේ ඉන්න බෑ. මෙතෙක් කල් කරන්න බැරි වෙච්ච ඒවා පාපන්දු සංගමේම අධිකරණයට ගෙනිහිල්ලා එකඟ කරලයි එයාලට ඡන්දය ඉල්ලන්න දුන්නේ.
ස්තුති මිලකට ගරු ශානක්‍ය රසමානික මැතුව විනාඩි 10 කාලය තිනෝ ඕඩර් ප්ලීස් මූලාසනෙට ගරු සමම් ප්‍රියරත් මැතුව.
රසමානික මන්තුම
ඔහොම ස්තුතියි. විශේෂයෙන්ම මේ විවාදයේදී මම ඇත්තටම කතා කරන්න නෙවෙයි හිටියේ. හැබැයි මේ විවාදයේ පිළිබඳව රට තුලත් විවිධ කණ්ඩායම් තුලත් තිබ්බ උනන්දුව දැක්කම මටත් හිතුණා මේ විවාදයේදී මමත් අනිවාර්යෙන් වචන කීපයක් කියන්න ඕන කියලා. ඉතින් ඇත්තටම මේ විවාදයේ අහන් හිටියේ නම් උදේ ඉඳන් මම හිතන්නේ ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයත් තියෙන දෙදෙරීම් එළියට ගෙනල්ලා තියෙනවද මේ විවාදයේ තුලින් කියලාත් පොඩි සැකයක් එනවාද? මම හිතන්නේ හොඳ ගැටයක් මේ හේෂා මන්ත්‍රීතුමා මේ 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 කාලතබන අවස්ථා යෝජනා තුලින් ගෙනත් තියෙනවා කියලා මම හිතනවා. හැබැයි මේ ක්‍රිකට් පිළිබඳව යම් කිසි දෙයක් කියනවා නම් ඇත්තටම මේ ක්‍රිකට් බෝඩ් සහ ක්‍රිකට් පරිපාලනය කියන එකයි මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයේ පොඩ්ඩක් එක වගේ. විධායක ජනාධිපති ක්‍රමයට ජනාධිපති වෙන්න කලින් හැමෝම කියන්නේ අපි ආපු ගමන් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, මේ මැතිවරණ ක්‍රමය වැරදි, මේක වෙනස් කරන්න ඕනේ කියනවා. හැබැයි මේ පුටුවට ආවන් පස්සේ තනතුරු වලට ආවන් පස්සේ ඒව කරන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ක්‍රිකට් බෝඩ් එකේ පිළිබඳවත් අපිටත් විශාල ගැටලු රාශියක් තියෙනවා. මේ ක්‍රිකට් බෝඩ් එකේ මේ ඡන්ද තියෙන ඡන්ද ක්‍රමයේ පිළිබඳව මම ඡන්ද 147ක්ද කොහෙද තියෙනවා. මේ 147ක් ඡන්ද තියෙන කට්ටියෙන් ක්‍රිකට් ඇත්තටම කී දෙනෙක් ගහනවද? දැනිට මේ උතුරු නැගෙනහිර තියෙන ක්‍රිකට් වලට ඇවිල්ලා ඒ ඡන්ද අයිතිය ලබා දුන්නේ 1990 ගණන් වල මම හිතන්නේ අග කාලයේදී. ඉතින් ඇත්තටම මේ ඡන්ද තුලින් අද වෙනතුරු උතුරු නැගෙනහිර ක්‍රිකට් ක්ලබ් කීයක් ලංකාවේ නැෂනල් ලෙවල් එකේ සෙල්ලම් කරන්න පුළුවන් තරම් SSC හරි එච්චරෝනෙත් නැහැ රාගම ක්ලබ් හරි ඒ වගේ ලංකාවේ නැෂනල් ස්කොඩ් එකට තේරෙන්න පුළුවන් මට්ටමේ තියෙන ක්‍රිකට් ක්ලබ් කීයක් හැදිලා තියෙනවද කියලා බැලුවම ගරු ඇමතුමා මගේ කතාවෙන් පස්සේ කරුණාකර විනාඩි 10යි තියෙන්නේ. විනාඩි 10යි තියෙන්නේ මගේ කතාවෙන් පස්සේ කියන්න. ඒක නිසා කීයක් ක්‍රිකට් ක්ලබ් හැදිලා තියෙනවද? මේ ක්ලබ් වල ඉන්න ඒ තියෙන ඡන්දදායකින් ඇවිල්ලා මේ ඡන්දය භාවිතා කිරීම සඳහා පමණක් ඒ ආයතන තියන් ඉන්නවද කියන එක සැකයක් මට පැහැදිලි සැකයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ක්‍රිකට් එක ක්‍රිකට් පිළිබඳව කතා කරනකොට හැමෝම ක්‍රිකට් ගැන ලංකාවේ උනන්දුයි. හැබැයි මට පොඩි සැකයකුත් තියෙනවා මේ අවස්ථාවේදී මේ අපි පහුගිය සති කිහිපය තුළ දැක්ක මේක යම් මාධ්‍ය ආයතනයකුත් මේ ක්‍රිකට් පිළිබඳව ඉතාම වැඩි උනන්දුවක් පහුගිය මාසය ඇතුළත සති කිහිපය තුළද පෙන්වනවා. මේක ගැනත් මට පොඩි සැකයක් තියෙනවා. මොකද අපි දැක්ක එක මාධ්‍ය ආයතනයක් මං හිතන්නේ මාධ්‍ය සාකච්ඡාවකින් තහනම් කරාද මොන හරි එකක් වුණා. ඊට පස්සේ තමයි මේක පිළිබඳව ඉතාම ලොකු කතිකාවක් ඇති වුණේ. මම හිතන්නේ ගරු අපේ ඇමතුමාගේ මේ ඥාතීන්ටත් මේ වීසා ගන්න ඕන කියලා ලියුම් දුන්නා කියලා සඳහන් වුණා. ගරු ඇමතුමාගේ වත්කම් බැරකම් පවුලේ තියෙන දේවල් දැක්කම එතුමාලට වීසා ගන්න ඒව පෙන්වන්න ඒ ලියුම අවශ්‍ය නැහැ. එතුමාලගේ ඉන්කම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් පෙන්වුවම වීසා නිකම්ම ගහලා දෙයි. රොසාන් ඇමතුමාගේ දන්න කට්ටිය දන්නවා එතුමට එහෙම ලියුම් කෑල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ එතුමාගේ ඥාතීන්ට වීසා එකක් ගහගන්න. ඉතින් ඒක නිසා මේ මාධ්‍ය ආයතනයටත් මේක ගැන සෑහෙන උනන්දුවක් තියෙනවා. ඉතින් මේක ගැනත් ඉතාලම උනන්දුවෙන් රටේ ජනතාව බාන්නුනේ ඇයි මේ මාධ්‍ය ආයතනෙට මෙච්චර උනන්දුවක් තියෙන්නේ මේ ක්‍රිකට් ගැන කියලා. මොකද මේ ක්‍රිකට් එකේ අදයි ඇතිවිච ගැටලුවක් නෙවෙයි. මේ ක්‍රිකට් එකේ දැන් අපි දන්නවා පහුගිය කාලයේදී ක්‍රිකට් එකේ සූදු ගහන කට්ටියක් තියියා. ක්‍රිකට් එකේ බෙටින් කරන කට්ටියත් සභාපතිකම් දරුවා. ඒ අවස්ථාවේ කියනවා කැසිනෝ ගහන කට්ටිය සූදු පොලක් මේක. හැබැයි ඊට පස්සේ ඒ කණ්ඩායමේ සකවුරයාම ඒක ගැන වැඩි කතා බහක් නැහැ. ඉතින් මේක ගැන ඉතාමත්ම ක්‍රිකට් කියන එක ගැන මම අද මේ විවාදයේදීම මට දැක ගන්න පුළුවන් ඉතාමත්ම වෙනස් වෙච්ච මත හැම පැක්ෂෙම හැම පැත්තෙම තියෙනවා. ඇයි මේකට හේතුව? මම හිතන්නේ මේකට හේතුව වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මේක සම්බන්ධයෙන් මූල්‍යමය තියෙන ප්‍රතිපාදන වෙන්න පුළුවන්, නැත්නම් මේක පිළිබඳව තියෙන ප්‍රෙස්ටිජ් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මම ඇත්තටම මගේ මතය තමයි මේ ක්‍රිකට් හදන්න ඕනේ. හැබැයි මේ ක්‍රිකට් එකේ මේ තේරෙන විදිහ මේ ඡන්ද ක්‍රමය හදන්න ඕනේ. එහෙම හදනවා නම් මේක ගැන මම නම් හිතන්නේ ජනාධිපතිතුමා කෙරෙහි වැඩි විශ්වාසයක් නැහැ. හැබැයි ජනාධිපතිතුමාගේ මට්ටමෙන් හරි මේ ක්‍රිකට් පිළිබඳව යම් කිසි විදිහට මේක රීස්ට්‍රක්චර් කරන්නේ කොහොමද? මේ හරි ක්‍රමවේදයක් මේක ගැන හදන්නේ කොහොමද කියලා ජනාධිපතිතුමාගේ මට්ටමෙන් හරි යම් කිසි එතකොට එකිනෙකා සමග නැතුව මතභේද නැතුව එක එක පාර්ශවවලට අවශ්‍ය විදිහට නැතුව මේක ගැන තීන්දුවක් ගන්න පුළුවන් වුණා නම් හොඳයි. මොකද ප්‍රධාන වශයෙන්ම කියන්නේ දැන් කෝප් කමිටුව ඉදිරියට මේ ක්‍රිකට් බෝඩ් එක එනකොටත් විශාල ගැටලු රාශියක් එනවා. මේ කෝප් කමිටුව මේක ළඟ ගේන්න පුළුවන්ද ගේන්න බැරිද? ඉතින් මේ වගේ ගැටලු මේක මේක සදාකාලිකව මේක निराකරණය කරගන්න ඕන ගැටලුවක් මේක කාලෙන් කාලට අර පැත්තටයි මේ පැත්තටයි යන්නේ නැතුව මේක සදාකාලික මේක මේ මේ විසඳන්න ඕන ගැටලුවක් හැබැයි ඒ වගේම ඒ ගැටලුව විසඳන්න ඕන කියනවත් එක්කම අපිට පහුගිය කාලේදී මට පෙර කතා කරපු විවාදෙත් අපි දැක්කා දැන් ශ්‍රී ලංකා රග්බි සස්පෙන්ඩඩ් as a member of world rugby මැයි මාසේ 17 වෙනිදා 2023 තියෙන නිවුස් ආටිකල් එකක් ඒ වගේම FIFA reiterates its stance on Sri Lanka to comply to get ban lifted මැයි මාසේ 7 වෙනිදා දැන් FIFA සහ රග්බි දෙකම දැනට බෑන් ඉතින් මේ අවස්ථාවේදී මේකෙදි යම් යම් හේතුවක් නිසා මොනහරි හේතුවක් නිසා මේකේ මොනහරි අතක් තියන්න ගිහිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ශ්‍රී ලංකා ක්‍රිකටුත් බෑඩුනොත් මේක මම මහින්දානන්ද අරුත්ගමගේ අමතුමක් කියනවා සාමාන්‍ය මම පිළිගන්නේ නැහැ එතුමා කියන මතයට විරුද්ධව මම කතා කරන්නේ නිතරම හැබැයි එතුමාද කිව්වා වගේ විශාල අරගලයක් ලංකාව තුළ ඇති වෙන්න පුළුවන් මොකද වර්ල්ඩ් කප් එකක් අතලඟ තියාගෙන ශ්‍රී ලංකාවට ඒක බෑඩුනොත් මේක විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන් මොකද ලංකාවේ මිනිස්සුන්ට දැනට බලන්න තියෙන ක්‍රිකට් පමණයි ඒ වගේම තමයි මම ඉතාමත්ම විරුද්ධයි ක්‍රිකට් ක්‍රීඩකයන්ව මම අපි පෞද්ගලිකව විවේචනය කිරීමටත් මම විරුද්ධයි මොකද අපි දැක්ක සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව නිවුස් එකේ ගහනවා එහෙම වුණත් මේ නිවුස් චැනල් වල අයිතිකාරයන්ගේ හැසිරීම පිළිබඳව අපි ගහන්න ගියොත් එතකොට මොකද වෙන්නේ අපිට ඒ වගේ නිවුස් චැනල් නැති නිසා තමයි ඉන්නේ අපි දැක්ක ඩෙඩ් ට්‍රී ස්ට්‍රක්චර් එකෙන් පමණක් බිලියන ගානක ලාභයක් මේ සමහර මාධ්‍ය ආයතන උපයාගෙන තියෙනවා ඉතින් ඒව ගැන ගහන්න අපිට මාධ්‍ය නැහැ මේව ගැන ගහන්න ඉතින් හැබැයි තිබ්බනම් මේගොල්ලන්ටත් රෙදි ඇඳගෙන පාරේ යන්න වෙන දෙරිතත්තරේ ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරුණ ක්‍රීඩකයෙක්ගේ හැසිරීම පිළිබඳව වැරදි ප්‍රවෘත්ති එළියට දාන එක ඒ ක්‍රිකට් ක්‍රීඩකයේ මානසිකත්වයේ කඩාවැටීමක්. ඉතින් ඒක නිසා ඉතාලම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕනේ මේ ක්‍රිකට් සම්බන්ධව යම් කිසි දෙයක් කරනවා නම් මේක අමාත්‍යංශ මට්ටමින් නෙමෙයි මේක මං හිතන්නේ ඊට වඩා ලොකු මට්ටමකින් මේක ඊට වඩා ලොකු ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන විදියකට මේක පිළිබඳව රීස්ට්‍රක්චර් කරන්න ඕනේ. මේ මේ තරඟ මොකද අපේ උතුරු නැගෙනහිර ගත්තම අද වෙනකොට උතුරු නැගෙනහිර තියෙන ක්ලබ් වල අපිට දෙමළ ක්‍රීඩක මුත්තයා මුරුදිරන්ගෙන් පස්සේ දෙමළ ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරලා තියෙනවා ටැලන්ට් නැතුව නෙවෙයි. ඒගොල්ලන්ට කොළඹ ඇවිල්ලා SSC එකේ ටික දවසක් ට්‍රේන් කරන්න ඒ පහසුකම් කවුද ඒවලට ගෙවන්නේ? ඒක නිසා මේ ක්‍රිකට් සම්බන්ධව දිනු කරන අපිත් හරි උනන්දුයි. අපි දැක්ක විජේකාන්ත් වීඑස්කාන්ත් කියන තරුණයා LPL හරහා ජාත්‍යන්තර මට්ටමට ආවම අපිට ඉතාමත්ම සතුටක් ඒක. මොකද අපිට උතුරු නැගෙනහිර එහෙම දක්ෂතාවයක් එළියට පේන්න ආපු ක්‍රමයක් ඒක. ඉතින් ඒක නිසා තවදුරටත් ජාතික මට අද වෙනතුරු මම හිතන්නේ ලංකාවේ මුස්ලිම් ක්‍රීඩකයෙක් මේ රටේ ජාතික ජාතික කණ්ඩායමේ ෆවිස් මාරූෆ් ෆෙර වෙන සෙල්ලම් කරාද කියන කිඹුලවත් මට ඩිල්සන් එයා මම එතුමා ඩිල්සන් කියලා මේ අපේ ඩිලන් නැමතුමා කියන ඉතින් ඒ වගේ ඇයි තව කණ්ඩායම් ගේන්න උතුරු නැගෙනහිර ටැලන්ට් නැතුව නෙමෙයි මේ ටැලන්ට් එක ගෙනල්ලා කොළඹ ගේනකොට ඒ සෙල්ලම් කරන්න තරම් ඒ සිස්ටම් එක මාරු කරනවා. ඒක නිසා මේ සිස්ටම් එක මාරු කිරීම වගේ ලොකු පුළුල් වැඩපිළිවෙලකට ගියොත් විතරයි අපි නම් මන්නම් හිතන්නේ මේ ක්‍රිකට් ආයතනය හදන්න පුළුවන් මේ හදිසි මොකද ගිය කණ්ඩායමයි මේ කණ්ඩායම දිගින් දිගටම තියෙනවා. මේක ගැන තියෙන උනන්දුව දේශපාලන මට්ටම්වල ලොකු ලොකු කණ්ඩායම්වල මේක ගැන අපිට ඊමේල් එනවා. ඒ ඊමේල් එකට තව පිළිතුරක් එනවා. ඒ කියන්නේ මේක මාර කැන්වසින් මේ ජනාධිපති ඡන්දකදී ජනාධිපති අපේක්ෂකයා මේ කොහොමද ඒකට කැන්වසින් කරනවා වගේ කැන්වසින් ගියා මේ විවාදයට කලින්. ඉතින් මේක අරුම පුදුම දෙයක් මට නම්. ඒක නිසා තමයි මමත් බැලුවේ මේ විවාදය අනිවාර්යෙන් කතා කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපි මේ විවාදය ගැන කතා කරනකොටම මේ රට තුළ ඊටත් වඩා දැනට තියෙන ඉතාමත්ම බැරෑරුම් නිවුස් එකක් මම දැක්කා. ද අයිලන්ඩ් පුවත්පතේ දවස් දෙකකට පෙර මේක ලියලා තියෙන
නෝමල් පරිවර්තන කාලයක් විනාඩි දෙකක් කරලා
ඔව් අවසන් කරනවා. orders go out not to ignore indian intelligence warnings. ඒ කියන්නේ මේ රට තුළ Hindu බෞද්ධ කලබලයක් ඇති වෙන්න පුළුවන් කියලා අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. මේ වාර්තාව කියලා තියෙන local intelligence have issued orders to the operatives to collect information to all parties and individuals creating ekenne me lankawa thula hindu bauddha kalabalaya kolahalayak athi wenna puluwan mama noy kiyanne the island puwatpate ek tiyenne dawas ekkara kalin liyapu wartha ekin meke ithamathma man hitanne chandayak enakota dan apita desadrohiye kiyenawa me me bandakayya rajyamathwa mudal desadrohiye kiyala ape mantriwaretta kiyenawa me epf etf ekata rajaya atathiyana viruddha nadu daapeka desadrohithyak kiyenawa ita wada loku desadrohithyak wenna yanne මොකද්ද දන්නවද වෙන්නේ? මොකද අපි දැක්කා ඊයේ ඇමතිවරයෙක් කියනවා IS කණ්ඩායමක් 25ක් විතර රට ඇතුළට ඇවිල්ලා තියෙනවා කියලා ඇමතිවරයෙක් කිව්වා. ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් අපි ගත්තොත් එමු උතුරු නැගෙනහිර හැමතැනම දැන් මං හිතන්නේ පහුගිය සතිය ඇතුළත ස්වාමින් වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් මගේ නම හැමතැනම කියලා රාසමාණික්ක මර්ග කරා, රාසමාණික්ක මේක කරා, රාසමාණික්ක මරම කරා කියලා දිගින් දිගටම දැන් අපි ගත්තොත් එමු උතුරු නැගෙනහිර තියෙන හැම දිස්ත්‍රික්කෙම මඩකලපොළ දිස්ත්‍රික්කේ පුරාවිද්‍යාවක සම්බන්ධ ගැටුමක් ඇති කරගෙන තියෙනවා. මඩකලපොළ දිස්ත්‍රික්කේ මහවැලිය ගස්වල ගිහිල් ඉවරලා එතන සයම් කණ්ඩායමක් බලහත්කාරයෙන් හිර කරන් ඉඳලි වරලා එතන ගැටුමක් ඇති වෙන්න තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තිරුකුණාමලයේ දිස්ත්‍රික්කේ ගැටුමක් ඇති වෙන තත්ත්වය දෙයක් අපි දැක්ක උද්ඝෝෂණයක් යනවා. කුරුන්දුර්මැලයි මුලතිව් දිස්ත්‍රික්කේ විශාල එකක්. ඒකේ කොළඹ දිස්ත්‍රික්කේ ඊළඟ සංදෙදී මනාප සංදෙකුත් මනාප සම්බන්ධ ගැටලුවත් යනවා. කොළඹ දිස්ත්‍රික්කේ ඇමතිවරුන් අස්සේ හිටපු ඇමතිවරුන් අස්සේ මේ ජාතිවාදී අවශ්‍යල අපි කොහොමද ඡන්ද වැඩිපුර ගන්න කියලා මනාප ගේමෙකුත් යනවා මේක අස්සේ. මොකද මම මේක කියන්න හේතුව තමයි චීනයට කොළඹ ඉඩම් කෑලි පෝට් සිටි කරා පාවා දෙනකොට කටවන් හිටපු දේශප්‍රේමී මේ එකවර ඇවිල්ලා කොහෙන්ද මේ මතුනේ? මේ තනිකර ප්‍රෙෆරන්ස් මේ මනාප ලබා ගැනීම පිළිබඳව ඒ කණ්ඩායමට තරඟයක් කියලා. ඉතින්
බුදුමයි කාලය අවසන්.
අවසන් කරනවා. ඒ වගේම තමයි යාපනයේ මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. යාපනයේ තයිට්ටි වල. ඉතින් බඩකනාරිමලේ වවුනියාවල ගැටලුවක් තියෙනවා. ඒක නිසා මේ රට පුරාම ආගමික ලංකාවේ මීට කලින් එලා නැහැ එහෙම. ආගමික ගැටුමක් ඇති කරලා ඉදිරි අනාගතයේදී මොකද අපි දන්නවා මේ ණය ප්‍රතිවගත කිරීම වගේ දේවල් සමහර අය වෙන්න බැරි වෙන්න පුළුවන්. අද අපි තිබ්බ සමහර රැස්වීම වල කියනවා මේ සමහරට ඊළඟ හම් වෙන්නේ නැති වෙයි IMF එකේ කොන්දේසි අපිට මීට් කරන්න බැරි වුණොත් කියලා. එතකොට ඡන්දයක් දිනන්න අවශ්‍ය පසුබිම දැවත වාරයක් Hindu බෞද්ධ පසුබිමක් ඇති කරනවාද කියන සැකය දෙනවා. අපිට තමයි කියන්නේ දේශද්‍රෝහියෝ, අපිට තමයි කියන්නේ රාසමාණිකම් කොටියා, අපිට තමයි කියන්නේ රාසමාණිකම් රට බෙදන්න හදන. හැබැයි මේ සියලු දේම ප්‍රධාන වශයෙන් බලයේ ඉන්න සහ බලයට එන්න කණ්ඩායම් දරන උත්සාහයක් තමයි මේ නිවුස් එක හඳහා සනාථ වෙන්නේ. ඒක නිසා රටේ ජනතාවට මම කියනවා ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි ගරු ඇමතිතුමාටත් මම කියනවා මේ අවස්ථාවේදී මේ ක්‍රිකට් බෝඩ් එක හදන්න ඕනේ, ක්‍රිකට් හදන්න ඕනේ. හැබැයි අපේ ඉල්ලීම තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකටයි, මේ ක්‍රිකට් වලටයි, මේ වර්ල්ඩ් කප් එකත් එක්ක තියෙන කාලය තුල
ෆුට්බෝල්
රග්බි වලට උනා වගේ වෙන්නේ නැති විදියට විශාල මට්ටමින් රීස්ට්‍රක්චර් එකක් කරන්න උත්සාහයක් ගමු. අපිත් ඔබතුමාට ඒකට උදව් කරනවා
කියලා
කතාවසන් කරනවා.
ගරු ජාමරස ඔඩිලම් පෙර මන්තුමා,
එතුමා මේ කාර්ය මතකරු නිසා දැන් මට දැන් උදේවරුවේ හම්බුණා මේ ගජේන්ද්‍ර පොන්නම්බල්ල මන්ත්‍රීතුමා. හෙතුමා අර ප්‍රතිසංසාන ඒට අපේ මේ කාර්ය සභාවට එන්න තියෙනවා මුල 10ට මම එන්නේ. එතුමා කිව්වා එතුමා එන්න බෑ මොකද හෙට එතුමාගේ ගේ වටලනවා, කොළඹ ගේ වටලනවලු අයම් පිරිසක් ගිහිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීකු සමග. දැන් මේක ඉතා බරපතල කාරණයක්. ගජේන්ද්‍ර පොන්නම් මන්ත්‍රීතුමා කියලා කියන්නේ මේ අපේ 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 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ. එතුමාගේ අම්මට ඉතාම අසාධ්‍යයි. ඒ හින්දා ගරු මුල සභාපතිතුමනි මේ ආරක්ෂක අංශ දැනුම් දෙන්නට ඕනේ. එහෙම මේ හිතුමතේ එක එකනට ඕන විදියට මන්ත්‍රීතුමාලගේ ගෙවල් කියලා වටලන විදියට ඉඳ දෙන්න බෑ. ඒ නිසා කරුණා කළා මේ මන්ත්‍රී මේ මන්ත්‍රීතුමාට මේ දැනුම් දුන්න මට උදේවරු ඒක. මේ මන්ත්‍රීතුමාට සහ එතුමාගේ නිවසට අවශ්‍ය කරන ආරක්ෂාව වහාම ආණ්ඩු සපයන්නේ කියලා මම මේ වෙලාවේ කරනවා.
මේ පිළිඳ කතානායකතුමාට දැනුම් දෙන්න. මම හිතා අපි චාමර සම්පත් ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, විනාඩි 6ක් තියෙන නිසා මං හිතන්නේ කාලෝචිත ප්‍රශ්නයක් රටේ, ඒ වගේම වැදගත් රටේ වටිනාකමක් තියෙන රටට කතා කරන්න පුළුවන් රට ජනප්‍රිය වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව ගැන තමයි අද මේ පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕන දැන් බදුල්ල ක්‍රිකට් එකේ සභාපති ඩිලාම් පෙරා අපේ හිටපු ඇමතිතුමා. ඒ වගේම බදුල්ලෙන් නම් තාම බදුල්ලෙන් LPL එකටවත් බදුල්ලෙන් මොනරාගලින් තාම ඇවිල්ලා නැහැ. LPL එකට දැන් අර උතුරු නැගෙනහිර මන්ත්‍රීතුමා කෝවා උතුරු නැගෙනහිරින් ආව අඩුම වශයෙන් උතුරු නැගෙනහිරින් LPL එකට හරි ක්‍රීඩකයෙක් ඇවිල්ලා තියෙනවා. හැබැයි බදුල්ලෙන් මොනරාගෙනින් තාම LPL එකටවත් ක්‍රීඩකයෙක් ඇවිල්ලා නැහැ. ඒ ගැන අපි අපේ මගේ දරුවෝ දෙන්නම ක්‍රීඩා කරන හින්දා ක්‍රීඩාවේ බදුල්ලේ ඉන්න නිසා මම කතා කරන්න මේ නැතුව අපි මේ ක්‍රිකට් බෝඩ් එකේ නමක්වත් ගමක්වත් ඉන්න අය දන්නේත් නැහැ, අපි අඳුරන්නේත් නැහැ. ඒකත් අපි කියන්න ඕන. නැත්තම් සමහර අය මේ කියනවා මේ ජනප්‍රිය වෙන්න එක එක කැන්න සිං කරා අපිට නම් කවුරුත් කතා කරලා නැහැ. ඔය අපි ධර්මදාසලා දන්නේ නැහැ, සම්මිලා දන්නේ නැහැ, ඈ තිලංගනන් දන්නවා. අපි ඒක කාලයක් අපේ අර දේශපාලන පක්ෂයට හිටපු ඉඳන් අපි දන්නවා. හැබැයි ඉතින් ඔය මොනවා කතා කරත් මොන දේ ගෙනාවත් මෙතන මම එකක් කියන්නම්. අපි දන්න කාලේ ඉඳන් අර්ජුන රණතුංග තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩක් කරේ. හැබැයි අර්ජුන අවුරුදු 20ක් ගැව්වා, ලෝක කුසලාණේ ගෙනාවා, ආසියානු කුසලාණේ ගෙනාවා. ගෙනාපු නැති කුසලාණයක් අර්ජුන ගෙනාවේ නැති කුසලාණයක් නැහැ මේ රටට. හැබැයි අර්ජුන එහෙම කුසලාන ගෙනාවු මිනිස්සයා හැම ඡන්දෙදිම පරාදයි. හැම ඡන්දෙදිම කවුද දිනුවේ? සම්මිලා දිනුවා, තිලංගලා දිනුවා, ඈ ඔය ධර්මදාසලා දිනුවා. හැබැයි හැම ඡන්දෙදිම දිනුවේ ධර්මදාසලා, තිලංගලා, ඇය රෙන්ද අර්ජුන හැම ඡන්දෙදිම පෙරදිදී. ඒක දිනන විදිය පෙරදිනේදී මන් දන්නේ නැහැ. ඉතින් එහෙනම් මම කියන්නේ මේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නවා දැන් මෙතන නේද? හැබැයි මේ අපේ මට අමතක කරන්න බැරි චරිතයක් තමයි අපේ SB දිසානායක ඇමතුමා. අපි 94 ආණ්ඩුව හදනකොට පළවෙනි ක්‍රීඩා ඇමති එතුමාගේ කාලේ තමයි මේ රටේ ලෝක කුසලානි 96 ආවේ. ඒ වගේම සුසාන්තික ඔලිම්පික් මෙඩල් එකක් ගෙනා එතුමාගේ කාලේ. ඒ වගේම අපිට ආසියානු හැම සූරතාවයක්ම ආවේ එතුමාගේ කාලේ. එස්.බී. දිසානායක ඇමතුමාගේ කාලේ. ඉතින් අලුත් ගමක ඇමතුමා මම අමතක කරන්නේ බදුල්ලේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය. අපි අද උදේට 500ක් විතර ඇවිදින්නේ අලුත් ගමක ඇමතුමා හදලා දීපු ක්‍රීඩාංගණය. ඒ වගේම වර්තමාන ක්‍රීඩා ඇමතුමාත් වැඩක් කරන්න උත්සාහ කරනවා. මම වර්තමාන ක්‍රීඩා ඇමතුමාට කියනවා මේක අපි ගාව ගන්න එපා. මේක පාර්ලිමේන්තුව පැත්තට දාන්න එපා. මේවා සමහර අයගේ එක එක න්‍යාය පත්‍ර වලට මේ යෝජනා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේවා මේ රිකට් ක්‍රීඩාව රටේ නැති කරන්න. මං කියන්නේ මොකද දන්නවද? එක එක අයගේ න්‍යාය පත්‍ර කියන්නේ මේවට එක එක ආයතන. පෞගේ කාලේ අපි දැක්කනේ. එක එක හරි ආයතන මැදිහත් වෙලා මේවට උනන්දු වෙලා මේවා දෙපැත්ත බෙදලා මොන ක්‍රමයකට මේවා වෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේකෙන් ඉස්සරහට තියෙන වර්ල්ඩ් කප් එක. දැන් LPL එක දිහා බැලුවම නාමල් රාජපක්ෂ මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා. LPL එක දැන් පටන් ගෙන අවුරුදු 3යි. මේ සැරේ LPL එක කොච්චර ජනප්‍රිය වුණාද? මේ සැරේ LPL එකේ ෆයිනල් එක බලන්න කී දහස් කීයද? මේ සැරේ LPL එකේ ෆයිනල් එක දවසේ මං හිතන්නේ ලෝකෙම බැලුවා LPL එක. ඒ එතුමාගේ පළවෙනි දවසේ LPL ගහනකොට hina වුණා. LPL පටන් ගන්නකොට මේ විපක්ෂයයි hina වුණා කිව්වා. මොන LPL ද කිව්වා? කොරෝනා කාලේ LPL ගහනකොට විපක්ෂෙන් චෝදනා කරා. හැබැයි අද LPL එක මේ වෙනකොට මේ සැරේ වෙනකොට ඉන්දියාවේ IPL එක මට්ටමනම LPL එක ආවා. ඒ නිසා අපේ ක්‍රීඩාවට ඇඟිලි ගාලා ඊළඟට වර්ල්ඩ් කප් එක දැන් අපි පරදිනවා දින නැයක වෙනම දෙයක්. ඉන්දියාවේ ඊයේ පෙරේදා සෙලෙක්ෂන් එකේ සිම්බාබ්වේදී වෙස්ට් ඉන්ඩීස් පෙරදුනා. පෙරදිලා එළියට ගිය වෙස්ට් ඉන්ඩීස් අනික් සතිය ඇවිල්ලා ඉන්දියාවට ගැව්වා. 20-20 මැච් එක දිනුවා. 20-20 වෙස්ට් ඉන්ඩීස් ඉන්දියාවට ගැව්වා. ඉතින් ඒ නිසා දැන් පරදිනවා දින නැයක වෙනම දෙයක්. හැබැයි අද අපේ ක්‍රිකට් ක්‍රීඩාව විතරයි තියෙන්නේ අඩුම වශයෙන් අපේ රට නම අපිට ගෙනියන්නේ යමක් තියෙන ඉතුරු වෙලා තියෙන්නේ. ඒකටත් මේ කනකොකා හනන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ යම් යම් න්‍යාය පත්‍රවල දේශපාලන වාසි ගන්න මම දන්නවා. ඒක කැන්නේ සිංහරාජ්වට ඊයේත් මේ සම්බන්ධව විපක්ෂේ රැස්වීම් තියලා තියෙන එක එක තැන් තැන් වල. දේව නෙමෙයි අපි කියන්නේ. අපිට වැඩක් නැහැ කාඩුවත්. අපිට කාඩුවත් අපි දන්නෙත් නැහැ ওই මිනිස්සු කවුද කියලා දන්නෙත් නැහැ. අපි ওই මිනිස්සු අඳුරන්නෙත් නැහැ. ඒ නිසා මම නම් කියන්නේ මේක දැන් මෙමනේ. දැන් මේ සමිතිය වල ඉන්නවා මේ මෙතුමා චින්තක මාය දුන්න පුත්තල මේ සභාපති. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕන දැන් මරණාධාර සමිතියක් වුණාම මරණාධාර සමිතියේ ඔඩිට් එකක් තියෙනවා විගණනයක් තියෙනවා මරණාධාර සමිතියේ චෙක් කරනවනේ ඈ මරණාධාර සමිතියකවත් විගණනයක් තියෙනවා ඔඩිට් එකක් තියෙනවා. එහෙනම් ක්‍රීඩා සංගම් දැනගන්න ඕන ක්‍රීඩා සංගම් වලින් යන අය දැනගන්න ඕනේ මේ වගේ මුදල් වලට මොනවද වෙන්නේ මේ මුදල් කොහෙටද යන්නේ මේ මුදල් ඊළඟ එක තමයි කෙනෙකුට විරුද්ධව අපි ඇඟිල්ල දික් කරනවා නම් අපි උඩ බලාගෙන කෙල ගහන්නේ ඇඟිල්ල දික් කරන්න බෑ. අපි අනිවාර්යෙන් මේක ගේනවා නම් මොකක් හරි අපි ඒක ඔප්පු කරගන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ නැත්තම් මොකද හේතුව අපිට කියන්න පුළුවන් එක එක ආයතන වලින් එක එක ප්‍රවෘත්ති වලට පෙන්වන්න පුළුවන් පෙන්වුවා වගේ නෙමෙයි දැන් මේක ඔප්පු කරලා උසාවි ගිහලා මේ කාරණයක් බවට පත් කරන්න ඕනේ. දැන් ඔප්පු කරගන්න බැරි දේවල් නිකන් අපි සමාජගත කරලා මේ රටේ රිකට් ක්‍රීඩාව බෙදීම ඇති කරලා හෙට අනිද්දාට ලෝක කුසලානේ තියෙනවා. ඒ ලෝක කුසලානේට යන කණ්ඩායම අපහසුතාවයට පත් වෙන්නේ නැතුව අපි යන්න ඕන. ඒ නිසා මම කියනවා මේ රිකට් ක්‍රීඩාවට කොච්චර මේක කොච්චර බයිලා ගැහුවත් අපි හෙට අනිද්දාට මේ ඉන්න අපේ සභාපතිනේ ඉදිරිපත් කරන්නකෝ දිනයිද කියලා බලන්න. අපේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඇමතිවරු මන්ත්‍රීවරු ඉදිරිපත් කරන්න බලන්න පුළුවන් නම් දිනුවා දිනයිද කියලා බලන්න. එහෙම බෑ. ඒක මේ ඉතිහාසයේදම අපි දැක්කයි කවුද දිනුවේ කියලා අවුරුදු 20 30 30 කොච්චර ජණ්ඩි හිටියත් කවුරු හිටියත් දිනන්නේ එතනින්ම තමයි. නැත්නම් ඉතින් අර්ජුනට දිනන්න තිබ්බනේ වෙල්ගම ඇමතුතු. අර්ජුන මේ රටට අර්ජුන ලෝක කුසලානේ ගත්ත දවසේ ඈ පකිස්තානයේ බිනාටි බූතෝ හිටපු ජනාධිපතිතුමියා අතින් ලෝක කුසලානේ ගත්තයින් පස්සේ ඊට වැඩිය වීරයෙක් අපිට හිටියද? හා ඊට වැඩිය වීරයෙක් ඉදී නැහැ. නමුත් ඉතින් අර්ජුන රණතුංග එහෙම වීරයාටත් අද මේ රටේ රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න බැරුණානේ. ඉතින් අතුරු පාලක මණ්ඩලවල දාලා ඕන කෙනෙකුට සභාපති වෙන්න පුළුවන්. අතුරු පාලක මණ්ඩලයේ කවුරු සභාපති වුණත් ඔය ගෙනියන වැඩ පිළිවිල ඒගොල්ලෝ ගෙනියනවා. ඒ නිසා යම් වැරදි තියෙනවා නම් අපි දැනගන්න ඕන. අපි ඒව වෙනුවෙන් නීති හදන්න ඕන. අලුත් නීති හදලා අලුත් 50ක් ගෙනල්ලා අර නාමල් රාජපක්ෂ මේ හිටපු ඇමතිතුමා කිව්වා වගේ අලුත් 50ක් ගේන්න ඕන. ගෙනල්ලා ඒවා අපි පෙන්වන්න ඕන ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඉතින් මේ වගේ අපි මොනව වෙනවද කියලා දන්නේ නැහැ. මොන විදියට මේ යෝජනා එනවද මොන විදියට කතා කරනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී මම කියනවා වගකීමෙන් අපේ රටේ ඉතුරු වෙලා තියෙන මෙච්චරයි අපිට. මේක ගැන නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා ගෙනල්ලා මේ ක්‍රීඩකෙගේ මානසිකත්වය පහළට දාන්න එපා. මොකද ක්‍රීඩකයෝ තමයි ක්‍රීඩකයොන්ට මේ ක්‍රීඩකෝ ක්‍රීඩා කරන්න රටේ තියෙන ඕන ඒ ක්‍රිකට් බෝඩ් එකේ මානසිකත්වයේ සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕන කාලයක්. ඒ නිසා මේක සම්බන්ධව මම මේ වෙලාවේදී කියන්න ඕන අපි කාටවත් පක්ෂ නැහැ. අපේ විපක්ෂෙන් අපි මේ යෝජනාව ගැන හේෂාපේ හොඳ යාළුවෙක් හේෂා මන්ත්‍රීතුමා. හැබැයි හේෂා මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව එතුමා ගෙනාව යෝජනාව එක හරි. නමුත් අපි එතුමාට විරුද්ධව කතා කරනව නෙමෙයි. නමුත් මේක මේ වගේ දේවල් ගේනකොට අපි බොහොම කල්පනායෙන් වැඩ කරන්න ඕන. මෙච්චර කල් මේ හිටපු ඇමතිවරු කිසිම දෙනෙක් දැන් මේ ස්පීති දායක ඇමතිතුමා හිටියා, අලුත්ගමගේ ඇමතිතුමා හිටියා, නාමල් ඇමතිතුමාලා හිටියා, ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගාලා අතපුච්ච ගන්න කියන අය අය. ඒ අය කරගෙන යන්න දීලා ඒ අය කුසලානේ රටට ගේන්න ඒගොල්ලෝ උත්සාහ කරේ. ඒගොල්ලෝ උත්සාහ කරේ රටට ගේන්න. ඒ නිසා මේ වෙලාවේදී මම ඉල්ලීමක් කරනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ පාර්ලිමේන්තුවකට හරි කොහෙට හරි අපි ගෙනාවට කමන්නේ. අපි කතා කරන්න අපිට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ වෙනුවෙන් හරි වගකීමෙන් කටයුතු කරන්න ඕන කියන ඉල්ලීම කරමින් මන් ඉහන වෙනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. මිලකට ගරු රංජිත් මද්දම් බණ්ඩාර මන්ත්‍රී ඔබතුමා විනාඩි 13 කාලයක් තියෙනවා.
සභාපතිතුමනි, විශේෂයෙන් මේ රටේ ජනතාව වැඩියෙන් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ක්‍රීඩාව වැටෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙන ඕනෙක ගැන කතා කරා. අපි දන්නවා වර්ල්ඩ් කප් එකක් තියෙනවා, ඒෂියා කප් එකක් තියෙනවා. මම හිතන්නේ මේ මන්ත්‍රීවරු අද කරන්නේ ඒෂියා විතානගේ මන්ත්‍රීතුමා මේ ගෙනාවේ ඒ වැටෙන ක්‍රීඩාව වැටෙන එක නවත්තන්න ලක් ගන්න කොහොමද මේකේ ඉන්න මේ පිරිස අයින් කරන්න කියලා. අපි දන්නවා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මුදුනට ඇවිල්ලා දැන් අවුරුදු 25කට වැඩි. ඒකේ ගෞරවය පිරිනමන්න ඕන ගාමිණී දිසානායක මැතිතුමාට. මට මතකයි අර්ජුන රණතුංග ක්‍රිකට් නායකයා කුසලානේ අරන් ගාමිණී දිසානායක මැතිතුමා ජීවත් වෙලා හිටියෙත් නෑ. කෘතගුණ සලකන්නේ තුමගේ භාර්යාවට, තුමගේ දයාබර භාර්යාවට ගිහිල්ලා මේක පින්. අවුරුදු 25ක් යනකොට මේ ක්‍රිකට් ක්‍රීඩාව අද කොතනද තියෙන්නේ කියලා අපිට කල්පනා කරන්න. ලෝකෙට අපේ නමක් ගියාන නමක් ගියේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. කවුද මේ මගේ ළඟ තියෙනවා 1996 මේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගන්නකොට ඉතේ ආනා පුංචිව සභාපති. ඊට පස්සේ සභාපතිලගේ ලේකණේ තියෙනවා ඉන්ටරිම් කමිටි එකක් කැරෙන්න. එකම කාණ්ඩායමක් තමයි මේ ක්‍රිකට් මේකේ සභාපති ඉඳලා තියෙන්නේ. මේක මේ අලු මේ තියෙන පනත අනුව එකම කාණ්ඩායමකට දිගටම තව අවුරු 100ක් ගියත් ඒ අයගෙන් පැවතෙන අය මේකේ ක්‍රිකට් මණ්ඩලයට පත් වෙන තමයි මේක හදාගෙන තියෙන්නේ. මට මතක අර්ජුන රණතුංග මැතිතුමා මේකට තරං කරා. අර තියෙන කාණ්ඩායමට එරිව කටයුතු කරන්න බැරිව. අපි බලමු 1996 වෙනකොට අපි හිටියේ ක්‍රිකට් ගහන මැච් වලින් අප ප්‍රතිශතය බැලුවොත් 65%ක් විතර දිනුව එක තමයි උපරිම. අදවන විට අපි ක්‍රිකට් වල ප්‍රතිශතය දිනන ප්‍රතිශතය 13%කට අඩු වෙලා තියෙනවා. අපි ක්‍රිකට් මැච් 100 ගානක් ගහලා තියෙනවා. 100 ගානෙන් අපි දිනලා තියෙන්නේ ක්‍රිකට් මැච් 13යි. 105කින් 13යි. ක්‍රිකට් ඒ තත්ත්වයට වැටලා තියෙනවා. රෑන්කින් වල අපි එන්නේ වැටලා තියෙනවා. අද අපි රෑන්කින් වල මේකේ තියෙන රෑන්කින් වල ගාන අපි අද ඉන්නේ ටෙස්ට් වල 7ට, ODI වල ඉන්නේ 9ට, T20 වල ඉන්නේ 8ට. මේ විදිහට අපි වැටිලා තියෙනවා. අපි නේනම් කතා කරන්න අයිතියක් තියෙනවා. එකම කාණ්ඩායමක් අවුරුදු 20ක් 25ක් මේක අල්ලගෙන ඉඳි මුදලුත් දූෂණයට ලක් වෙනවා නම්, ක්‍රිකටුත් වැටලා තියෙනවා නම් මන්ත්‍රීවරුන්ට කතා කරන්න අයිතියක් තියෙනවා. මේක මන්ත්‍රීවරේ කතා කරාම එතුමාට නඩු දැම්ම. හේෂා මන්ත්‍රීතුමා මේක ගේනකොට අද උසාවියේ නියෝගයක් ගන්න ගියා. ඇයි මේක කරන්නේ? හොරකම් එළියෙන් නිසා. තමුන්නාංශය අපි දන්නවා බොහොම උත්සාහයක් කරනවා. නමුත් තමුන්නාංශයට ඒකට සහයෝගය නැහැ තමුන්නාංශයේ ආණ්ඩුව තුළ. මම දැක්ක ක්‍රිකට් බෝඩ් එකේ උදවිය LPL තියෙද්දි තමුන්නාංශයේ පැත්තක තියලා වෙන කට්ටිය තමයි සභාපති එක්ක ආවේ. මම කනගාටු වෙනවා තමුන්නාංශගේ සැබෑ උත්සාහයට තැනක් නැති එක ගැන. මේ තමුන්නාංශයට නීතියෙන් අයිතිය තියෙනවා මේ පනත වෙනස් කරන්න. තමුන්නාසේ නීතියෙන් අයිතිය තියෙනවා මේක පෙරලියක් කරන්න. ලෝකේ ක්‍රිකට් කාණ්ඩායමක් කරගෙන යද්දී ඉන්දියාවේ අධිකරණයෙන් එක වෙනස් කරනවා. අධිකරණයෙන් එක වෙනස් කරනවා. ඕස්ට්‍රේලියාවේ සවුත් දකුණු අප්‍රිකාවේ නවසීලන්තේ මම මේ දේ නෑ මේගොල්ලෝ මොනාද කරන්නේ මේ මෙතුමා කිව්වා වගේ අර ඉන්න 100 ඡන්ද 147ට අවුරුද්ද පුරාම යම් යම් දීමනා දීලා තුටුපඳුරු දීලා ඊළඟ ඡන්දේ දිනන කටයුතු කරනවා. අපි ඉල්ලා සිටිනවා කරුණා කළා අමතුමායි ක්‍රමයේ වෙනස් කරන්න. ඒ ක්‍රමයේ වෙනස්කම් මන්නම් ගම් කියන්නේ සමහර අපේ මිත්‍රයොත් ඇති. නමුත් මේ අයට මේ සෙල්ලම දිගටම කරන්න දෙන්නේ එපා කියලා අපි ඉල්ලා සිටිනවා. මේකේ දැන් තියෙනවා මේකේ ක්ලබ්ස් තියෙනවා සමහර ඒවට ග්‍රවුන්ඩ් උත් නැහැ. එහෙම නේද? සමහර අය අවුරුද්දකට ක්‍රිකට් ගහලත් නැහැ. ඡන්ද තියෙනවා. ඉතින් මේ ක්‍රමයේ වෙනස් කරන්න. ඡන්ද 147ක් ක්‍රිකට් ගහන ඉන්දියාවේවත් නැහැ. ඉන්දියාවේ තියෙනෙත් මං හිතන්නේ බොහොම 38යි. ඕස්ට්‍රේලියාවේ තියෙන ඡන්ද 5යි. කවුන්ටිස් 5යි. අපි කියන්නේ මේක අඩු කරන්න. අඩු කළා මේ මාෆියාව අයින් කරන්න. මේගොල්ලෝ මං කැමති මේ දේ කියද්දි මේගොල්ලෝ කොහොමද මේකේ දැන් මොන්ඩ්‍රාගල් ක්‍රිකට් මේකක් තියෙන මම දන්නෙත් නැහැ. මං හිතන්නේ මෙතුමා දන්නවත් දන්නෙත් නැහැ. එතකොට මං කියනවා ග්‍රවුන්ඩ් එකක් පටන් ගත්තා අපි ජාතිකමත් මේ පිටණියක් ඒකවත් හදලා ඉවර කරා. දැන් බාගෙට ඉවර කළා තියෙන්නේ. මම ඔබතුමායන තිලා සිනම ක්‍රීඩා ඇමති විදියට. ආණ්ඩුව නම් බංකොලොත්. කොහොමද මේවා කරග දැන් බලන්න අපේ විදේශීය පුහුණුකරුවන් 2012 ඉඳලා 2023 උඩ 11 වෙනි කෙනා තියෙනවා. අපි යනවා මොකද ඒකේ ප්‍රගතිය? අපේ රටේ පුහුණු කරුවන්ට තැන දෙන්නේ. අද බලන්න බංගලාදේශයේ හතුරුසිං ඉන්නේ බංගලාදේශයේ. චම්පික රාමනායක ඉන්නේ බංගලාදේශයේ. රංගන හේරත් ඉන්නේ බංගලාදේශයේ. හෂාන් තිලකරත් ඉන්නේ කාන්තා ක්‍රිකට් කාණ්ඩයේ බංගලාදේශයේ. බලන්න බංගලාදේශ කාණ්ඩයම අද නැගලා තියෙන හැටි. මේ රටෙන් ඩොලර් මිලියන ගණන් ගෙවලා පිටරට කාණ්ඩයම් ගේනවා. දැන් ඉන්දියාව ගන්නවා IPL එකට අපේ කාණ්ඩයම් ගන්න ගන්නේ අපේ පුහුණුකරු. කරුණා කළ ඇමතුමා මේ බලය ගන්න මේ ක්‍රීඩා සමාජ මේ නම් වලට තියෙනේම අයින් කරන්න ඔබතුමා. ක්‍රිකට් ගහන්නෙත් නැතිනම් පිට්ටනියකුත් නැතිනම් කාණ්ඩායමකුත් නැතිනම් ඡන්දෙ දෙන්න විතරක් තියාගෙන ඉන්න ඒවා කරුණා කළ අයින් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි දාපේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කීයද ගෙවන්නේ? දවස් තුනේ ක්ලබ් මැච් එකක් ගම 45,000යි. ඉන්දියාවේ 102,000ක් ගෙවනවා. බංගලාදේශෙත් ඉන්දියාවේ 104,000ක් ගෙවනවා. බංගලාදේශයේ 102,000ක් ගෙවනවා. කොහොමද අපේ ක්‍රිකට් වැඩි වෙන්නේ? ඉතින් අපි අහන්නේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දි මේ ක්‍රිකට් මාෆියාවේ ඉන්නේ මේ කාණ්ඩායම් අලුත් තාක්ෂණය අපේ රටට ගෙනල්ලා තියනවද? නෑ ගෙනල්ලා නෑ. අලුත් විදියට හිතනවද? නෑ. මේගොල්ලෝ මේක ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. අපි දන්නවා ළඟදී එනවා ඒෂියා කප් එකයි වර්ල්ඩ් කප් එකයි දෙකම. අර කතා කරපු චාමර එමෙතුමා කියපු විදියට අපේ මේ මන්ත්‍රීවරු මේ යෝජනාව ගෙනාවේ එක අධෛර්යයටපත් කරන්න නෙමෙයි ඒ ක්‍රීඩක වෙනුවෙන් අපි ඉන්නවා කියලා ක්‍රීඩාව ශක්තිමත් කරන්න ධෛර්යමත් කරා. මම හිතන්නේ ඒක වැරදි විදියට අර්ථකථනය කරන්න කියපා කියලා අපි කියනවා. බලන්න 2022 ඒෂියා කප් එක අපි දුන්නා ඩුබායි වල. ඩුබායි වල දුන්නා තෙල් නැහැ කියලා දුන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ මේ තීන්දුව ගත්තේ. ඔබතුමාට අයිතියක් නැහැ. අද ඔබතුමාට නඩු කීපයක් දාලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නඩු දාලා තියෙනවා. මම අහන්නේ ඒ ක්‍රිකට් බෝඩ් එකක් තියාගන්නවා. ඒ ක්‍රිකට් බෝඩ් එක වෙනුවෙන් ඔබතුමා කටයුතු කරනවා. අපි දන්නවා ඔබතුමාට බලයක් නැහැ. ඒෂියා කප් එක ගිය නිසා අපිට පාඩුව ඩොලර් මිලියන 50කට වැඩි. ක්‍රිකට් ආයතනයේ විකාශන අයිතිය 2013 ඉඳලා මේකේ විකාශන අයිතිය අපි දීලා තියෙන ඒකේ පාඩුව විතරක් කියනවා ඩොලර් ඒකේ මම හිතන්නේ පොඩි රිපෝට් තියෙනවා පාඩුව විතරක් මම හිතන්නේ කෝටි 82 ලක්ෂ බිලියන වලින් ගත්තොත් බිලියන 6ක් විතර වෙනවා. අපේ රට බිලියන 6ක් කියන්නේ. තාම ඒකට උත්තරේ දීලා නැහැ. මෙතුමා කතා කරා ඒෂා මන්ත්‍රීතුමා වර්ල්ඩ් කප් එකට ගිහිල්ලා හත් කෝටි ගාණක් එයා ටිකට් වලට ඉන්න හෝටල් වලට ගෙවපියෝ. ඒක පොඩි වැඩක් විතරයි. අරක කෝටි ඩොලර් රුපියල් බිලියන 6ක් විතර පාඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙනවා. ගිනුම් ප්‍රකාශවලදී වැට් එක ගෙවද්දී 189ක් හංගලා තියෙනවා. ඒ වැට් එක 189ක් හංගනකොට රුපියල් 111,115ක් හංගලා තියෙනවා. කොහෙද මේවා යන්නේ? මෙතුමා කිව්වා එංගලන්තේ ටුවර් එකේදී, සවුත් ආෆ්‍රිකන් ටුවර් එකේදී හම්බ වෙච්ච සල්ලි යනවා පිටරට ගිනුම් වලට, ඇමරිකාවේ ගිනුම් වලට. ඇයි මේවා ගැන හොයන්නේ නැත්තේ? මේවා ගැන කියන නිසා තමයි අද වාරණ නියෝග ගන්නේ. මහි ඒ වගේම අපි දන්නවා හම්බන්තොට ක්‍රීඩාංගනේ සූර්යවැව් ක්‍රිකට් මේකේ වාර්තාව තියෙනවා. සූර්යවැව් ක්‍රීඩාංගනේ ඉංජිනේරු සංස්ථාව සූර්යවැව් ක්‍රීඩාංගනේ බිලියන ගාණක් ගහපු එක අපි කතා කරන්නේ නැහැ. ඒක නෙමෙයි මේක. ක්‍රිකට් ආයතනයෙන් කියනවා මේකට ගෙවලා තියෙනවා රුපියල් 102,583. ඔඩිට්සා ගිහිල්ලා ඉංජිනේරු සංස්ථාවෙන් ආපම කියනවා අපිට ඇවිල්ලා තියෙන්නේ බිලියන 1,473යි. ඉතුරු බිලියන රුපියල් ලක්ෂ 1,109කට වෙච්ච දෙයක් නෑ. මේ ක්‍රිකට් පාලක මණ්ඩලේ කරුණාකර ඇමතුමා ඔබතුමා අපිට දෙන්න පුළුවන් සහයෝග දෙනවා ක්‍රිකට් වෙනුවෙන්. අපි ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සු. අපි ක්‍රිකට් තරඟ නරඹනවා. ගිහිල්ලා නරඹන්නේ නෑ, ටෙලිවිෂන් එකේ කරන නරඹනවා. ඉතින් කරුණාකරලා මේවට විරුද්ධව කටයුතු කරන්න. ඒ විතරක් නෙවෙයි මේක පැහැදිලිව තියෙනවා ක්‍රිකට් බලධාරීන් 2019 වාර්ෂික මහා සභා රැස්වීමේ යෝජනාවල් එක්ස ඉදිරිපත් කර තිබුණේ රුපියල් 11,44,160ක් බොල් ණය ලෙස කපාහරින්න කියලා. මගේ යම්මේ ලේසි නෑ නේද? මම මෙහෙම කරන්න අයිතියක් තියෙනවද? මේ බොල් ණය කාට දුන්නේවද? කොහොම දුන්නේවද? කවුද අනුමත කරපේවද? ඒ විතරක් නෙවෙයි මේකේ තියෙනවා ගිනුම් සමාලෝචනය සඳහා 2019 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලැබිය යුතු ශේෂයන් තුනක් වටිනාකම 180,000යි අත්තිකාරම් තැන්පත් කිරීම 7ක් වෙනුවෙන් 104,34කට වැඩි මුදලක් මෙන්ව ගෙවිය යුතු ශේෂයන් ලෙස තිබුණේ 100,158කට වැඩි මුදලක්. මහන්නේ මේ ඔස්ට්‍රේලියන් ටුවර් එකේ 107,000 මේවා ඔක්කොම බලන බිලියන ගාණක් විකාශන අයිතියේදී හැමදාම හොරගම් කරන විදිය අපි දන්නවා. මේවයි ගිනුම්වත් නැහැ, ගිනුම්වත් නැහැ. මේ හොරගම් කරන්නේ දුප්පත් වෙච්ච රටක, බංකොලොත් වෙච්ච රටක. එක පැත්තකින් සෞඛ්‍යයෙන් හොරගම් කරනවා, අනිත් එකෙන් පොහොරවලින් හොරගම් කරනවා. දැන් ආයිසරයක් ලෑස්ති වෙලා ක්‍රිකට් වලින් හොරගම් කරනවා. මම අධිකරණ ඇමතුමායෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා නීති ශාස්ත්‍රයේ ප්‍රමුඛයේ කරුණාකරලා මේ තරුණ ක්‍රීඩා ඇමතුමත් එක්ක එක්කව විනා මේකට තමුන් ආන්සලා නීතිය ක්‍රියාත්මක කරන්න. අප මෙච්චර පාර්ලිමේන්තුවේ මේවා ඉදිරිපත් කරන්නේ ක්‍රිකට් වල අනාගතය වෙනුවෙන්. අපිට අවශ්‍ය නැහැ මේ ක්‍රිකට් ක්‍රීඩා වේදා ගිනි පෙත්තට ගෙන්නුවේ ගාමිණී දිසානායක ඇමතුමා විත්තිය. මම නැවත වරක් කියනවා, තමුන්නාසිරත් ඒක ඕනකම තියෙනවා. තමුන්නාසිර ඉඩ දෙන්නේ අපිට බොහොම සැකයක් තියෙනවා. මේ විවාද ඉවරලා තමුන්නාසිර අපිට පක්ෂව කතා කරද්දී තමුන්නාසිර ලබන සුමානෙ ලබන මාසෙදී ඇමතිකමත් නැති වෙයිද කියලා අපිට ආරංචියක් තියෙනවා. ඒකත් නැති කරන්න හදනවා කියලා පුඩි ආරංචියකුත් තියෙනවා. තමුන්නාසිර අවංක දේශපාලනඥයෙක් කිති අපි දන්නවා. හැබැයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමුන්නාසිර ටිකක් මේකේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න අපි තමුන්නාසිර සහයෝගය දෙමු. තමුන්නාසිර තියෙනවා එක පැත්තකින් තමුන්නාසිර බලතල තියෙනවා. එක පැත්තකින් ක්‍රිකට් වෙනුවෙන් රටේ මිනිස්සු අඬ නගනවා, අනිත් පැත්තෙන් මෙතනදී වාද ભેදයක් නැතුව පක්ෂ දෙකේම ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් සියලු දෙනාම තමුන්නාසිරේ ශක්තිය දෙනවා. ඉතින් කරුණාකරලා මේකට වහාම පරීක්ෂණ කරා. මේට ඉස්සෙල්ලා ගෙනාපු ගන්න වාර්තාවලට අවශ්‍ය ක්‍රියාමාර්ග තමුන්නාසේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරියේ අපි තමුන්නාසේ ඡන්ද දෙන්නම් මේක ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා යන්න පුළුවන් විදියට ඒ කටයුත්ත කරා. අද මම හිතන්නේ මේ මුදල් විතරක් නෙවෙයි නැති වෙන්නේ අවුරුදු ගාණ අපේ ක්‍රීඩකව ක්‍රීඩා කරලා හදාගත්ත ක්‍රිකට් නැති වෙගෙන යන අපේ ජයග්‍රහණයේ 13කට බැහැලා තියෙනවා. ජයග්‍රහණයේ 13කට බැහැලා තියෙනවා. අරුතරම ඊයේ පෙරේ දාපු ක්‍රිකට් කාණ්ඩයම් වලටත් අපි පරාජය වෙලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ අපි
දන්නවා
තීරීම් කමිටුක කටයුතු කරද්දිත් සමහරවල් සමහර ක්ලබ් වල අයට ඕන විදියට තීරීම් කමිටුවෙන් පත් කරන්න. අපිට පේනවා පැහැදිලිව ක්‍රිකට් කාණ්ඩයම් තෝරාදි ක්‍රිකට් ගැන අපි නිරීක්ෂණය කරනවා තරඟ නරඹන එක ගැන අපි අවධානයෙන් ඉන්නවා නම් සමහර සුදුසු ක්‍රීඩකව පත් වෙන්නේ නැත්තේ. සමහර කාණ් ක්‍රීඩා තරඟ වල සුදුසු ක්‍රීඩකව පත් වෙන්නේ නැහැ. සමහර ඒ වගේ ග්‍රවුන්ඩ් එක පිච් එක හදද්දි වෙන දෝෂ අපි දැකලා තියෙනවා. ඒක මම හිතන අවුරුදු ගාණක් මේකට එක්ස්පර්ට්ලා වෙන්න ඕනේ නැහැ. ක්‍රිකට් ගැන නරඹද්දි අපිට පේනවා. කරුණාකරලා තමුන්නාසේ ටික හදාන්න අපි තමුන්නාසේ ඕනේ ශක්තිය දෙන්නම්. අපි දන්නවා තමුන්නාසේගේ ආණ්ඩුවේ තමුන්නාසේ ශක්තිය දෙන්නේ. තමුන්නාසේ අයින් කරන්නේ කොහොමද? අනිත් අය පත් කරන්නේ කොහොමද? කවුරු කයිවාරු ගැහුවත් ඔක්කොම කරන්නේ කොහොමද කියලා අපි දන්නවා. එහෙනම් අපි ක්‍රිකට් වෙනුවෙන් අපි සියලු දෙනාම එක්ක වෙමු කියලා අපි ඉල්ලනවා.
ප්‍රොමිස් කරමන්තුමා.